හොඳයි, හැම දිනකටම පෙරවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා වූ උතුම් ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණා වූ ආරකුණ්ඩල මහා සංඝ රත්නයට නමස්කාර කරමු. නමස්කාර වේවි. අද අපි භාවනාවට තෝරගත්තේ ආනේන්ද සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක් වූ භාගතුන් වහන්සේ කුරුරට කම්මස්ස ධම්ම නම් වූ කුරුරට වැස්සන්ගේ නියංගමක් වූද එහි වැඩවසන සේක. එකල්හි වනායි භාගතුන් වහන්සේ භික්ෂුන්ට මාන්නේ කතා කළ සේක. පින්වතුන් වහන්සේයි ඒ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නේ. භාගතුන් වහන්සේ මෙසේ වදාළේ, මහණෙනි, කාමයෝ අනිත්‍ය හිස්සය, විනාශ වන්නාහුය, විනාශ වන ස්වභාවයත්තාවය. මාන්නෙ මේ මායාවකින් කරන ලද්දක් වෙනිය. අඥානයන් විසින් මගේ කියනු ලබන්නා වේ. මෙලොව ඇත්තා වූ යම් මනුෂ්‍යකාම ගුණයෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම ගුණයෝ වෙද්ද, මෙලොව ඇත්තා වූ යම් මනුෂ්‍යකාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මායාට යටත් වේ. මේ මායාගේ ස්ථානයේ මායා දමන කෑම වේ. මාරයාගේ කොටුවේ මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ගේ වැඩිම කියමියයි කියන ලද සාරම්භයේද යන අකුසලියෝ පවතුන. ඒ අකුසලියෝ මේ ශාසනය ඉක්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනී කියලා පෙන්වනවා. මේක පාලි භාෂාවෙන් පෙන්නනවා, අනිච්චා භික්කවේ කාම. කාමය කියන එක අනිත්‍යයි. ඒ වගේම තුච්චයි. ඊළඟට පේනවා මුසා මෝස ධම්ම. අපි දන්නවා සච්චං මෝස ධම්ම නිබ්බානං. මුසා මෝස ධම්ම. මයා කතමේතං. මායාවකින් කරන ලද්දා වැන්නේ. බාල ලාපන. බාලයාගේ වචනයකින් සුද්ධ වූවක් වෙන්නේ කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා. ඉතින් අපි ඕක ඉගෙන ගත්තා. අර අනිත්‍ය කියන එක නම් අපි දන්නවා සංකප්පේ අපි ඇඳලා තියෙනවා. ඒ සංකප්පේට රාගය වෙලා තමයි කාමය. දැන් සුභයි සුඛයි අත්තා කියලා අරගෙන සංකල්පේ ඇති වෙනවා. එහෙමනම් ඒක සමුදයක් තියෙනවා. ඊළඟට අස්තංගමයක් තියෙනවා. එහෙමනම් අනිත්‍යයි කියන එක තියෙනවා. එතකොට මෙතන මේ තුච්ඡ දෙයක් කාමය කියන එක. මෝස ධර්මය. මායාවකින් කරන ලද්දා බාලයාගේ වචනයකින් අපි සාකච්ඡා කළ දවස් අතර වැඩසටහන. බාලයා තමයි අපිට ඇතිකාමයේ කියන ඒවා ඇති කරන්නේ කියලා. ඊළඟට මේක පෙන්නනවා මේ යම්කිසි කාමයක්, ඒ සම්පරායික කාමයක් ඒ වගේ දෙයක් තියෙනකොට කාම සංඥා. උභය මේත මාර දෙයිය. ඒ කියන්නේ මායාට යටත් වෙනවා. මායාවේ රැළම් එක යටත් වෙනවා. ඊළඟට කියනවා මාරස්ස විසයෝ කියලා. මායාවේ ස්ථානේ ඩොමේන් එක කියන්නේ. ඊළඟට ආපහු පෙන්නනවා මාරස්ස නිවාපෝ. මායා දමන කෑම. මාරස්ස ගෝචරෝ. ඒ කියන්නේ කුතුව. යම් කෙසේ, ඒ කියන්නේ රේන්ජ් එක කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවේ. දැන් ඕගොල්ලන්ට ඇහැට යම් කෙසේ දෙයක් පේනවද? ඒකෙන් අරමුණක් ගන්නවද? මායාටත් ඒක පේනවා. ආ මෙයා මෙන්න මේ දෙයට කැමති. උගලන්ගේ කණින් යම් සද්දයක් අහනොත් මනාප වෙනවට මායාවක් දන්නවා ඒක. ඒගොල්ලන්ට පේනද මායාවටත් පේන. අන්න එතකොට උගලන් අල්ලගත්තට පස්සේ මේ කියන්නේ දැන් ඒ වෙලාවට දැන් උගලේකට අහු වුණා. පස්සේ කාලෙක මායාවි කුකුල් කොටුවෙන් පයින්ද හදනකොට අන්න මායාව කැම ආපහු දෙනවා මෙන්න මේකට කැමති නේ කියලා නේද? එතකොට මොකද වෙන්නේ? ආපහු කුකුල් කොටුවටම වැටෙනවා. එතකොට මෙතන පෙන්නනවා ඒතේතේ පාපක අකුසලා මානස අභිජ්ජා ව්‍යාපාදා ප්‍රසාරම්භ. අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියනව තමයි මේකෙන් ඇති වෙන්නේ කියලා. මහණෙනි, ඒලා අරි ශ්‍රාවකයන් මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් ditta ධම්මික කාමයෝ, යම් සම්පරායක කාමයෝ, යම් ditta ධම්මික කාම සංඥා කෙනෙකුත්, යම් සම්පරායක කාම සංඥා කියන්නේ. කාම සංඥා කියලා කියන්නේ සංස්කාරය නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත තමයි කාම සංඥාව කියලා කියන්නේ. එතල කාම සංඥා දෙක මර්ග තැන් වෙනවා. මර්ග විශේෂය. එතල මර්ගේ නිවාපේ, එතල මර්ගේ ගෝචරේ. මේ කාම ගුණ විශේෂ මානසික වූ අවිද්‍යා ව්‍යාපාද සාරම්භක යන තෙල ලාමක කුසල ධර්මියෝ පවත්නා. ඒ තුන් කෙලසුන් මේ ශාසනයේ හික්මන ආර ශ්‍රාවකයාට අන්තරාය පිණිස වාස. මම කාම ගුණ ලෝකයෙන් මැඩපියා දැහැන් අරමුණු. ඒ කියන්නේ බෝධිපාක්ෂික ආරමුණු, සත්‍තිස් බෝධිපාක්ෂික ආරමුණු. අධිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් මිතා ඒක. මම නිවළු මහත්ගත සිටි කාම ගුණ ලෝකයේ මැඩපවත්වා සිටි බෝධිපාක්ෂික අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නා වූ මාගේ සිටේ යම් සිටේ හට ගන්නා වූ පවිතු අකුසල වූ අවිද්‍යාව වූ ව්‍යාපාදිය සාරම්භයෝද වේ. එද්ද ඔහු නොවන්නා ඔවුන්ගේ දුරු කිරීම මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනෝට වඩන ලද්දා වූ සිතක් වන්නේ සිතන්නේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා ඔහුගේ සිත රහත් බවට හේතු විදර්ශනාවෙන් ධ්‍යානයට හේතු සමාධිය වූ බව මනා පැහැදීම ඇති කල්ලි ඒ තාත්මේ කම්පාන වන ධ්‍යාන සමාධියට හෝ ප්‍රමේ ප්‍රඥාවෙන් නිමිදේ නොත් ශරීරයාගේ විදීම මරණයෙන් මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා විපාක විඥානයක් වේද ඒ කුසල චතුත්ථ ධ්‍යානට සමානෝවක් වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ පළමු කෙලසුන්ගේ කම්පාන වන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. ඉතින් මෙතන පෙන්නන මේ අප්‍රමාණ සුභාවිතා කියලා. එතකොට මේ අපි හැමෝම ඉන්නේ මාර්ගයේ කුඩු කුඩු ඇතුළේ. එතකොට දැන් මේ පුද්ගලයා කල්පනා කරනවා මම ඉන්නේ මේ මාර්ගයේ කුඩු කුඩු ඇතුළේ. මේ මාර්ය දාන කෑම කතා මම මේ ඉන්නේ. මම දැහත් අරමුණු බෝධිපාක්ෂික ධර්මයක්. මොනවද බෝධිපාක්ෂික ධර්මයන් කියුවා? ඔගොල්ලෝ දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය, සප්තබෝධ්‍යංග, ඉන්ද්‍රියම්, බලයන්. එතකොට මේ විදිහට ඔබලන්ට මේ බෝධිපාක්ෂික ධර්මයන් මම මෙන්න මේ බෝධිපාක්ෂික ධර්මයන් භාවිතා කරලා මේ මායාවේ කුකුල් කොටින් මම පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක් ගන්නවා. අන්නේ අදිෂ්ඨානයෙන් නම් මෙන්න මේ විකුත්කලයන් යනවා කියලා කියන්නේ අර අප්‍රමාණ සුභාවිතා. අර වැයෙන් අයින් වෙච්ච ඒ ධානියට තමන් යනවා කෙලසුමින් අම්පාන වන ධානියට. එතකොට මේක තමයි මේ පළවෙනි ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එතකොට අපි මේක තේරුම් ගන්නට අපි යමු මේ ඩයග්‍රම්ස් වලට. අපි පළවෙනිම අකනිට බ්‍රහ්මලෝකයේ රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන මේ ධර්ම අපිට ලබා දුන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඕගලන්ට පේනවා අපි හේතු සහ ප්‍රත්‍ය වශයෙන් මෙතන බලනවා. මේ කබලින්කාර ආහාරය අපි ඒක සුබයි කියලා ගන්නවා. එතනි සුඛ වෙනවා. සුභ සුඛ වෙලා ඊට පස්සේ අත්තා කියලා ගන්නවා. එතකොට එතනින් ගත්තයන් පස්සේ ඔයගොල්ලෝ දන්නවා ප්ලෑන් එකක් ගන්නවා කියලා. සංකප්පේ නේද? එතකොට කාමී කියලා කියන්නේ මොකද්ද? සංකප්ප රාගෝ පුරුසස කාමෝ. මේ ලෝකෙ තියෙන ලස්සන දේවල් නෙමෙයි සංකප්පේ. තමන්ගේ යම් කිසි දේවල් සුභයි සුඛයි අත්තා කියලා ඇති වෙනා වූ ඒ සංකල්පයන් වලට රාගය වෙන්නේ. රාගය වංගත පැති ලකුණ ගොල්ල තියෙනවා. ඒකෙන් තමයි කාමයේ කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේ විදිහට මේ සංකප්පේ කියන එකේ සමුදයක් තියෙනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ මේ අනිච්චා භික්කවේ කාම. මේක සමුදයක් තියෙනවා. එහෙමනම් නැති වෙවකුත් තියෙනවා. සුභයි සුඛයි අත්තා කියලා ගන්නෙ නැත්තම් මේ කතාව වෙන්නේ නැහැ නේද? එතකොට පළවෙනියට මේ ඩයග්‍රෑම් එකෙන් අපිට අන්න ඒ දේ පේනවා. අර බුදුහාමුදුරුවෝ පළවෙනියට කිව්ව වචන අනිත්‍යා භික්ඛවේ කාම. ඊළඟට අපි දැන් අපි හේතුපත්ති වශයෙන් බැලුවා මේ ඩයග්‍රෑම් එක. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මේ ස්ලයිඩ් එකේ පෙන්වන්නේ 2B කියන ස්ලයිඩ් එක. මේ ස්ලයිඩ් එකේ පෙන්වන්නේ අපි අර සුභයි සුඛයි ආදී වශයෙන් අපිට ස්ටෙප්ස් තියෙනවා. අන්න ස්ටෙප්ස් හතක් තියෙනවා. හැම රවුමකම ස්ටෙප් එකක් තියෙනවා. එතකොට ස්ටෙප් හතක් තියෙනවා. ඒ අපි හත තමයි මේ අපි පෙන්වන්නේ. පළවෙනි එකට ඔය අපි රූපයක් දැක්ක ගමන් කබලින්කාර ආහාර ඒ වගේ එකක් එක දැකපු ගමන් එක පාටම අපි සුබයි කියලා ගන්නවා. අපි ඉගෙන ගත්ත අර පෝතලී සූත්‍රේ නම් අපි වට කරකවන හිඳ තමයි මේක කරන්න කියලා බල්ලන් මස් කට්ට දාපු ගමන් දූගට ගිහිල්ලා ගත්ත ඉවල්වල බැලිවිවත් නැහැ. ඒ වගේ තමයි වස්තුවක් දැක්ක ගමන් අපි එකපාරට සුබයි කියලා. එතකොට එහෙනම් මේ ඇතුලේ තිබිච්ච එකක්නේ. දැන් බල්ලට ලී කෑල්ලක් දැම්ම විසිකරාට බල්ලා එක ගන්න යන්නේ නැති වෙනවා නේද? මස් කට්ටට. ඒ කියන්නේ අපේ පරාමාසයට ගිහිල්ලා තිබිච්ච එකක් තමයි මේ එන්නේ. එතකොට එහෙනම් ඔන්න සුබයි කියලා පළවෙනි එකට එනවා. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. ඉඳන් සත්‍යාබිනිවෙස කායක අන්තයට සුබයි කියලා හැදෙනවා. ඊළඟට දෙවෙනි එක වෙන්නේ නිත්‍යයි කියලා. සුබ වුණාට පස්සේ නිත්‍ය. මතකද අඹගෙඩිය කතාවේදී අඹගෙඩිය අපි කනලා රසක් එහෙම ඇති වුණා. ඊට පස්සේ ඒක පවත්වා ගන්න නම් රසාව තියෙන්න ඕනේ. දාතත්තා දානිය. අන්නේකින් අපි නිත්‍ය කතාව එහෙම කියලා. අන්නේ වාගේ සුබ වුණාට පස්සේ ඒක නිත්‍යයි. අපි ඔක පැහැදිලි කළා. අර කට්ලට් ටිකක් කවුරු හරි ඕගොල්ලෝ යනකොට ගෙනත්තු තිබ්බනම් එහෙම මේ සුඩි එකපාරටම නිකන් සතුටක් ඇති වුණා. සුබයි කියලා ගත්තා. ඒක එකපාරටම කවුරු හරි අරගෙන ගියා නම් එහෙම මොකද්ද මේ වුණේ කියලා බලනව නේද? නමුත් ඒක පවතිනවනම් අන්න කට්ලට් ස්පර්ශ කරන්න පුළුවන්. අන්න ඒකත් එක්ක අපිට නිත්‍යභාවයක් කියන එක ඇති වෙනවා. එතකොට සුබේට නිත්‍ය කියන එක ඒකනම් දෙවෙනි එක තමයි නිත්‍යයි කියන්නේ. ඒක ඒතර මෝහගතියට ගිහිල්ලා ඔයගලන්ට පේනවා මෙතන මේ රේඛාවක් ඇඳලා තියෙනවා. මෝහ අගතිය ඉඳන් පරාමාස කාය ග්‍රන්ථය හරහා සංඥාව දක්වා. දැන් මොකද්ද මේ වුනේ? සුබේට නිත්‍යයි කියලා එකතු කළාට පස්සේ අපිට ආන්න ඇඟිල්ල දික් කළාම පේනවා සංඥාව සුඛ වෙනවා. දැන් එයාට හිතෙන්නේ මේ රූපය සුඛයි කියලා. අර ඉස්සෙල්ලට වඩා වෙන දෙයක් දැන් කියන්නේ නේද? සුබේට නිත්‍යයි කියලා එකතු වුණාම දැන් සුඛ වෙලා ඒ සංඥාව සුඛ වෙනවා. මෙතන මේ ලකුණු කරලා තියෙනවා මෝහගතිය ඉඳන් සංස්කාරය දක්වා කාමරාග අංශය කියලා. කාමරාග අංශය කියන්නේ මෙන්න මේ රීකාවෙන් තමයි ඒක නිරූපණය කරන්නේ. ඒකත් එක්ක ඔයගලන්ට පේනවා මෙතන ත්‍රිපී සීමක් වාගේ එකක් තියෙනවා. පේනවද මේ පොළපාට රේඛාව සු උඩින් මානියත් එක්ක තියෙන රේඛාව එතනින් උඩට දකුණු පැත්තට සුබයි පල්ලෙහාට නිත්‍යයි කාමරාග අංශයත් එක්ක ආව ත්‍රිපී සීම වාගේ එකක් හැදිලා තියෙනවා. මෙන්න මේකට කියන මේ කාමරාග අනුසේ ඒරියායක කියලා. එතකොට දැන් අපිට මෙතනින් ආව සුඛයි කියන සංඥාව කියන එකට ඇති වෙලා තියෙනවා. එහෙමනම් මේ 1 2 3 වෙනි කාරණේ හැටියට කියන්නේ මෙන්න මේ සුඛයි කියලා මේ වේදනාව පරාමාසගත වෙනවා. අර සංඥාවෙන් සුඛයි කියලා ඒ සුඛේ පරාමාසගත වීම තමයි 3 වෙනි කාරණාවට තියෙන්නේ. ඊළඟට 4 වෙනි ස්ටෙප් එක වෙන්නේ ඒක මේකට ඇතුළු වුණා. දැන් සුඛයි කියන එක ආව තුන. ඒක මේකට ඇතුළු වුණාම 4 පරාමාස ගත වෙනවා. දැන් මෙතන සුඛයි කියන හැඟීමනේ මෙතන තියෙන්නේ. ඒක තමයි 3. ඒතර මේක පරාමාස ගත වුණාම ඒක 4 වෙනවා. ඒක ඇතුළු වෙන්න ඕනේ. ඒ පරාමාස ගත වුණාට පස්සේ අන්න අපි ඒක අත්තා කියලා ගන්නවා. ඒක තමයි පස්වෙනි කාරණය. අත්තා කියලා ගත්තා. ඒක ලකුණු වෙන්නේ පරාමාසයේ ඉඳන් බයගතියට තමයි රේඛාව අපි ඒක ඇඳලා නැහැ. ඒකට තමයි අත්තා කියලා දාන්නේ පස්වෙනි ස්ටෙප් එක. දැන් ඒක ඇතුණාට පස්සේ ඕගලන්ට පේනවා මෙතන මේ රේඛාවක් ලකුණු කරලා තියෙනවා බයගතිය ඉඳන් වේදනාව දක්වා. ඔන්න ඔය රේඛාව අපි ලියා ගන්නවා දිට්ටි අංශය කියලා. ඒක තමයි දිට්ටි අංශයේ රේඛාව. දිට්ටි අංශය. දැන් බලන්න මේ සුඛයි කියන එක ආව ඒක පරාමාසගත වුණ හතරින් ස්ටෙප් එකේදී පස්වෙනි එකට අත්තා කියලා ගත්තා. දැන් මේ පාර අපි මොකද්ද කරන්නේ? මේ පරාමාසගත වුණ අත්තා කියලා ගත්තට පස්සේ මේ රේඛාව දික්කලොත් යන්නේ කොහාටද? රූපයට නේද? දැන් එහෙමනම් අර රූපයට ඒක පවරනවා. දැන් අර සංඥාවෙන් එහෙම ඇති වෙලා තියෙන එක සුඛයි අත්තා කියලා සංඥාවක් ඇති වෙලා දැන් එහෙනම් රූපයට අපි සුඛයි කියනවා. රූපේ සුඛයක් නෑ. රූපේ තියෙන බියුටි සුබයි කියන්නේ. දැන් අපි සුඛයි කියලා කියනවා. ඉතින් ඕක තමයි ඔය අධිවචනීය කියලා කියන්නේ නේද? අධිවචන සම්පස්සේ කියලා කියන්නේ. ඒ නැති දෙයක් අපි මෙතන මෙහෙම විදියට කියනවා. දැන් එතකොට අපි 6 වෙනි එක තමයි අපි කියුවේ මේ දිට්ටි අංශය තමයි 6 වෙනි ස්ටෙප් එක තියෙන්නේ. ඊට පස්සේ ඒක ගියාට පස්සේ මෙතනින් අපිට ඇති වෙනවා නන්දිය 15. එතකොට මේ නන්දිය කියන එක තමයි 7 වෙනි ස්ටෙප් එක වෙන්නේ. ඒකනේ අර මැරලා ඉපදෙන්නත් කැමති වෙන්නේ නේ. එතකොට එහෙමනම් අපි දැන් ස්ටෙප්ස් 7 කියන එක ඉගෙන ගත්තා. ඉතින් ඔබ ඔය කාම සංඥාව කියන එකත් අපිට පෙන්වන්න පුළුවන් මේ ඩයග්‍රෑම් එකේ. කාම සංඥාව කියලා කියන්නේ මෙන්න මෙතන මේ හරි තියෙනවනේ ජරාව නේද? මෙතන දෝෂාග දෙන මේ පැත්තේ ජරාව තියෙනවා. ওই ජරා වේදනා රේඛාව දික් කරාම මේ සංඥාවයි චේතනාවයි අතරට එනවා අර අසම්පජානීය කියන එක. එතකොට අන්න ඒ රේඛාව තමයි මේ උඩ හරියෙන් ගත්තාම අපිට පෙන්නනවා ඒක ඒ කාම සංඥාව කියලා. මේ රේඛාවෙන් කාම සංඥාව මේක පල්ලෙහා කෑල්ලේ තියෙන අවිද්‍යාව අනුසය කියන එකයි උඩ හරියෙනවා ඒක කාම සංඥාව කියලා. ඒ කියන්නේ මේ සංඥාවක් තව ටිකක් ගිහිල්ලා නේද? එතකොට එහෙමනම් අපි මේක මේ ස්ටෙප්ස් 7 හැම රවුමකම තියෙන ස්ටෙප්ස් 7 කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට මේ හැම රවුමකම හැම ස්ටෙප් එකම මේ ස්ට්‍රෝං වෙන්නේ නැහැ, සිග්නිෆිකන්ට් වෙන්නේ නැහැ. එක එක ඒවා තමයි වෙන්නේ. අර පෝතලිය සූත්‍රයෙන් පළවෙනි එකට පළවෙනි රවුම සුබයි කියන එක නේද? දෙවෙනි රවුම වෙනකොට නිත්‍යයි කියන කතාව රදත්තාදානීය කියන. මේ තුන්වෙනි රවුම වෙනකොට අපි මුසාව කියන්නේ සුඛයි කියන එක. එතකොට මේ විදිහට තමයි මේ ස්ටෙප්ස් ටික යන්නේ. දැන් එහෙමනම් අපි දැන් තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට අපි පෙන්නලා දෙනවා මේ අහංකාරයයි මමංකාරයයි කියන දෙක. ඔයගලන්ට පේනවා මුලින්ම මේ තීන මිද්දේ ඉඳන් 1.3 මෝහයට යනා වූ රේඛාවක් තියෙනවා. ඒ රේඛාවයි අර දොරකොල්ල තියෙනවානේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. අන්න ඒක කැපෙන තැන තමයි මමංකාරය. හරියට මේ පොයින්ට් එකට එනවා මමංකාරය කියන එක. ඊට පස්සේ මෙතන මේ පල්ලෙහෙන් තවත් එකක් තියෙනවා නේද? තීන විද්දී ඉඳන් ලොකුම මෝහයට යනවා ඒක. තිත් රේඛාවල් ලකුණු වල තියෙන පල්ලෙය අන්නේ රේඛාවයි මේ අර පුටුවේ ඇඳ තියෙනවානේ. අවිද්‍යාව වේඳන් කුක්කුච්චේ හරහා තියෙන රේඛාව අපි මේක දික් කරාම මේක කැපෙන තැන. ආන්න එතන තමයි අහංකාරය. එතකොට ওই අහනුයි මමනුයි හැංගිලා ඉන්න තැනකුත් තියෙනවා. ඒ දෙන්න එකට එක්කහ වෙලා ඉන්න තැන. ඒ දෙන්න එකට එක්කහ වෙලා ඉන්න තැනක් තමයි මෙතන මේ පේනවද රේඛාවක් ඇඳලා තියෙනවා රතු පාටින් සංඥාවේ ඉඳන් ඒ කුක්කුච්චේ හරහා පලාසයට ඇවිල්ලා තියෙනවා. තව රේඛාවක් තියෙනවා මේ තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්ලාපය දක්වා. ඒ දෙන්න එකහුව වෙලා තියෙන තැන තියෙනවානේ. ආන්න එතන තමයි අහනුයි මමුනේ එකට එන්නේ. කුක්කුච්චේ ඇතුලේ තියෙන මේ පොයින්ට් එක. ඒකේ හොඳ ලස්සන දෙයක් කියවෙනවා. දැන් මේකේ පෙන්වන්නේ මොකද්ද? අපි දන්නවා පලාසය විසින් නිතර වෙන් කිරීමක් තමයි කරන්නේ. මේ පලාසයට මේක වෙන් කරගන්න බැරි වෙලා කොහොමද ඒක වෙලා තියෙන්නේ බලන්න. මෙන්න මෙතන ඉඳන් බැලුවොත් මෙතන තියෙන තීන මිද්දේ මේ පැත්තේ තියෙන සම්ප්‍රප්පලාපය. එතකොට ওই සම්ප්‍රප්පලාපය තුල තියෙන නිත්‍ය භාවය කියලා එකක්. එතකොට තීන මිද්ද ස්වභාවය කියලා කියන්නේ ලෙඩ වෙලා නේද? ඉතින් හැබැයි අපි ලෙඩ නොවෙච්ච වෙලාවක් තියෙනවා. අපි ඕන වෙලාවක ලෙඩ වෙලා. මොකද අපි වට අටක් කරකෙව්වා නම් අපිට තීන මිද්දේ ඇති වෙනවා. ඉතින් ඔයගොල්ලෝ වට අට කැරකෙවි මහා කප්ප ගණනාවකට ඉස්සෙල්ලා නේද? ඉතින් දැන් මෙතන ඉඳන් එහෙමනම් අපි ඕන වෙලාවක ගත්තාම ලෙඩ වෙලා තියෙන ස්වභාවයක් තියෙන හැම අවස්ථාවෙම හැම සංඥාවක රෝගී. එතකොට එහෙනම් මේ පැත්තේ ඉඳන් බැලුවහම ඔයගොල්ලෝ කියනවා තීන මිද්දේ කියන එක ලෙඩයි කියලා ගත්තොත් ලෙඩ වෙලා මමංකාරයනේ. ලෙඩ වෙලා මම කියන එකයි මේක කියන්නේ. ඊළඟට ආපහු දැන් අපි යනවා මෙතන ඉඳන් අනිත් පැත්තට කොටසට කල්පනා කරනවා. ඒ අනිත් පැත්තට ගන්නකොට සම්ප්‍රප්පලාපය තුල තියෙනවා නිත්‍ය භාවය කියන එක. දැන් එතකොට දැන් සාමාන්‍යයෙන් නම් මනුස්සයෙක් කියනවනේ දැන් අද මොකද අද වැරට ගියේ නැද්ද කියලා. නෑ මං අද ලෙඩ වෙලයි කියනවා නේද? ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් නම් කිසිම අසනීපයක් නැතුව හොඳට ඉන්න මනුස්සයෙක් මට මේ අද අහම්බෙන් ලෙඩ වෙලා. එහෙමනේ අපි හිතන්නේ. අපි ලෙඩ වෙලා ඉන්නවා කියලා හිතනවා නෙමෙයි. අපි හිතන්නේ අපි මේ හොඳට ඉඳලා අද තමයි මේ ලෙඩ වුණේ කියලා. එතකොට ඒ කියන්නේ මෙතනින් අපි ආවෝ පටන් ගත්තොත් මෙතන දැන් අහන් ඉන්නවනේ. අහන් කියනවා මම ලෙඩ වෙලා. අන්න ඒක මම නිත්‍යයි. මම ලෙඩ වෙන්නේ නැතුව ඉන්න මනුස්සයා අද මේ හැම්බෙන් ලෙඩ වෙලා. දැන් මෙතනින් එහෙනම් කියනවා ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. ඒක ওই දෙකේ ගත්තාම වෙනසක් තියෙනවද? ලෙඩ වෙලා මමයි මම ලෙඩ වෙලායි කියනවා. වෙන් කරගන්න දෙයක් පලාසයට ඇත්තේ නැහැ. ඒක නිසා තමයි අහනින් වමනේ එකට ඉන්නවා කියන එක ඒක පෙන්නන්නේ. ඒ කියන්නේ පලාසයෙන් සින් නිතරම වෙන් කරනවා. ඒ කුසලයේ සඳහා යාමට උත්සාහයක් වාගේ දෙයක් තියෙනවා. නමුත් අපිට වෙන් කර ගන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. දෙකම එකයි කියන එක තියෙනවා. එතකොට අපි මේ අහනු විමුණි ගැන පොඩ්ඩක් සාකච්ඡා කළේ අපි පස්සේ මේ ඩයග්‍රෑම් එකේ අන්තිමට එනවා. මේ ඔය අහම් මම සම්බන්ධයෙන් භාවනාවක. එතකොට එහෙනම් අපි මේක ඉගෙන ගත්තා. මේ පළවෙනි එක කොහොමද අපි ඒ ආනින්ජ විහාරයකට යන්නේ, සුබ කියන ඒ විමුක්තියට යන්නේ කොහොමද? මම ඉන්නේ මාරයාගේ කූරුකොටුවේ, මම මාරයා දෙන්න කෑමකක් ආ ඉන්නේ, මං කොහොමාරි මේකෙන් එළියට පැන ගන්න. මේ මාරයාගේ කූරුකොටුවනේ මෙතන තියෙන්නේ, මේ පිරමිඩ් එක වාගේ තියෙන්නේ මාරයාගේ කූරුකොටුව. මේක ඇතුලේ ඉන්නේ මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක්. ඒ අදිෂ්ඨානයෙන් තමයි තමන් මේකෙන් එළියට පැන ගන්නෙ. මොනවද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම? බුදුහාමුදුරෝ දීපු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය, සප්තබුද්ධංග, ඒ වගේ ධර්මයන් මම භාවිතා කරලා මේකෙන් එළියට පැන ගන්නවා. දැන් ඔයගොල්ලෝ ආස දුක් විඳ ඉඳ ඉන්නකොට කියනවනේ හරියන්නේ නැහැ මම මේ ගම්පලාත අතහැරලා කොළඹට හරියනවා කියලා, එහෙම නැත්නම් පිටරට හරියනවා කියලා. අන්න ඒ වගේ මම මේකෙන් එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨාන. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා යලිදු මහණෙනි, ආර්ය ශ්‍රාවකේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨධම්මික කාම කෙනෙකුත් යම් සම්පරායික කාම කෙනෙකුත් ඇද්ද, යම් දිට්ඨධම්මික කාම සංඥාවක යම් සම්පරායික කාම සංඥා කෙනෙකුත් ඇද්ද, යම් දිට්ඨධම්මික කාම සංඥාවක සම්පරායික කාම සංඥාවක ඇද්ද, යම් කිසි රූපයක් ඇද්ද, ඒ හැම සතර මහා භූතියෝ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කියයි. මෙසේ පිළිපන් මේ පිළිවෙත බහුල කොට වාසය කරන ඔහුගේ සිත අරියත්ව ආදී කාරණේ පහරි සම්පසාදේ ඇති කල්ලි යථාත්මේ විදසුන් නොනි රහත් බවට වූ පසක් කෙරේ. ආනීච්ච සමාපත්තියට වූ සමවදී මරණින් මත් මේ කාරණේ විද්‍යාමානය. යම් කර්මකින් මේ මානුගේ උපදනට නිසි විපාක විඥානීය වී නම් කුසල ආනීච්ච ස්වභාවයට පැමිණිය. මහණි නෙමේ දෙවිනි ආනීච්ච සප්පාය ප්‍රතිපදාවයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න මෙයාට දැන් මේ වෙන්නේ මොකද්ද? අපි දැන් අර 2B ඩයග්‍රෑම් එකට ගියොත් මේක පේනවා අපිට මේ බයගතිය ඉඳන් මේ රේඛාව දික් වෙනවා කබලින්කාර ආහාරයට නේද? දැන් එයාට පේනවා මේ මේ ලෝකේ තිබෙන්නා වූ මේ කාමය, ඒ කාම සංඥාව, ඒ යම් කිසි රූපයක් ඇද්ද, මේ ඔක්කොම මේ සතර මහා භූතය. බලන්න දික්කියන්සේ දික් කරාම එන්නේ මෙන්න මේක. එතකොට මෙන්න මේක නිසා තමයි මතකද අපි කිව්වා මේ කාම සංඥාව කියන එක සම්පජාන රේඛාව, අසම්පජාන වේදනාව, ජරාව දක්වා තියෙන රේඛාව මෙතන තමයි කාම සංඥා. එතකොට මේ කතාවල් ඔක්කොම ඇති වෙන්නේ කාම සංඥා ඔක්කොම ඇති වෙන්නේ මෙන්න මේ රූපේ නිසා. දැන් මෙතන ඇඟිල්ල දික් කළා එයාට පේනවා මෙන්න මේ රූපේ නිසා තමයි මේක තියෙන්නේ. එතකොට මේව ඇවිල්ලා ධාතු නේද? එතකොට රූපේ නොවන්නේ නම් කාම සංඥා නැතේ කියලා යාට පේන්නේ. වේලා යා මේ සතර මහා ධාතු වශයෙන් මේක කල්පනා කරලා රූපේ විමසල බලුවා මේක තියෙන්නේ ධාතු. එතකොට ඒ විදිහට යාට පුළුවන්කම තියෙනවා ඒ මොල ආකා සංඥායතන වැනි ධානයෙන් කරා යාට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක අපි හොඳට දන්නවා නේද? අපි ඒක භාවිතා කරලා තියෙනනේ අසූචි පටවිය මගින් මේ කියලා එහෙම බලමු. යලිදු මහණෙනි, ආර ශ්‍රාවත්තේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨධම්මික කාමයොත් යම් සම්පරායික කාමයොත් ඇද්ද, යම් දිට්ඨධම්මික කාම සංඥාවක යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද, යම් දිට්ඨධම්මික රූපයොත් යම් සම්පරායික රූපයොත් ඇද්ද, යම් දිට්ඨධම්මික රූප සංඥාවක යම් සම්පරායික රූප සංඥාවකුත් ඇද්ද, මේ දෙකම අනිත්‍යයි. යම අනිත්‍ය නම් තෘෂ්ණා දික්ති වශයෙන් අභිනන්දනා කරන්නට නොනිසෙයි, අභිමානින් කියන්නට නොනිසෙයි, ඇසගෙන සිටින්නට නොනිසෙයි. මෙසේ පිළිපන් ඒ කාම රූප ප්‍රතිබාණී එම් පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහමුන්ගේ සිත අරියත්වාදී කාරණේ පහදී. සම්පසාදයේ ඇති කල්ලි මේ භවයෙන් විසුන් වූ රහත් බවට හෝ පසක් කෙරේ. එහෙම නැත්නම් ආනීයට සංඛ්‍යාත් ආනීයට හෝ සමවදී. කාබු මරණින් මත්තේ තෙල කරුණ විද්‍යාමාන වෙන යම් කර්මකින් මේ මහමුන්ගේ උපතට නිසි විපාක විඥානීය වීනම් ඒ කුසල ආනේන්ද ස්වභාවයට පැමිණියේ වන්නේ. මහණෙනි, මේ තුන්වෙනි ආනේන්ද සප්පාය ප්‍රතිපදාවයි කියන්නේ. එතකොට මෙතන පෙන්නනවා කාරණා අටක් නේද? කාමය, දිට්ඨ ධම්මයි සම්පරායකයි. දැන් තියෙන එකයි පස්සේ එකයි. කාම සංඥා දිට්ඨ ධම්මයි සම්පරායකයි. රූපය කියන එකත් දිට්ඨ ධම්මයි සම්පරායකයි. රූප සංඥාව කියන එක දැන් තියෙන එකයි පස්සේ සම්පරායක එකයි. එතකොට මේ ඔක්කොම දේවල් මේවා අනිත්‍යයි. මේක අනිත්‍ය නිසා අර සුඛ වේදනාවක් එහෙම අපි පෙන්වන්නේ මේක ඇඟිල්ල දික් කළ සුඛයට ආවේ කියලා නේද? එතකොට මේක අනිත්‍යයි කියන එක බලන්න. බලලා යා කියනවා ඒ කියන්නේ අභිනන්දනා කරන්න වටින්නේ. අනිත්‍යයි කියන්නේ සමුදයක් ඇත, අස්තංගමයක් ඇත. එහෙනම් නාභිනන්දති, නාභිවදති, නාජෝසාය පිටති කියලා ගන්න. අර එතකොට ඒක අර සමාධි භාවනා සූත්‍රයත් එක්ක ඒක සම්බන්ධයි නේද? අන්න මේ විදිහට කිරීමෙන් ඒ පුද්ගලයාට පුළුවන් මේ විඤ්ඤාණංචායතන ඒ කියන්නේ වේදනාවේ සමුදය ස්තංග මේ කියන එක තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට ගත්තා. එහෙම කිරීමෙන් පුළුවන් කියලා ඒ දෙවෙනි ඒ කියන්නේ විඤ්ඤාණංචායතනට එහෙම යවනවා. ඊළඟට පෙන්නනවා ඊළඟ කාරණය මහණින් නැමත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතෙන් මෙසේ කල්පනා කරා. මෙලෝ යම් කාමෝ පරලෝ යම් කාමෝත්තෙත් මෙලෝ යම් කාම සංඥාවෝ වෙද්ද පරලෝ යම් කාම සංඥාවෝත්තෙත් මෙලෝ යම් රූපයෝත්තෙත් පරලෝ යම් රූපයෝත්තෙත් මෙලෝ යම් රූප සංඥාවෝත්තෙත් පරලෝ යම් රූප සංඥාවෝත්තෙත් යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත්තෙත් යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිරි නොවි නිරුද්ධ වෙද්ද යම් මේ ආකින්චනායතන සමාධියක් වේද ඒ ශාන්තය ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චනායතන සමාධි හේතුවේ සිත පහදී. පැහැදී නැති කල්ලි මේ භවයේ ආකින්චනායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විඥාන විපාක විඥානය ආකින්චනායතන කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ පළවෙනි ආකින්චනායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. ඉතින් මේ අවස්ථාව වෙනකොට මෙයා මේ සංඥාව ලාභයක් කියලා පවසන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ බලන්න දැන් අපි කතා කළා ඉස්සෙල්ලා අවිජ්ජා ව්‍යාපාද සාරම්භ කියලා. අපි හිතමු ඔයගොල්ලන්ට මේ අවිජ්ජාවක් නැහැ. ව්‍යාපාදයක් නැහැ. එතකොට අර සාරම්භය කියන එක මෙතන මේ තුන්වෙනි ඩයග්‍රම් එකේ මෙතන තමයි ලකුණු වෙන්නේ. ඒ කියන්නේ අපිට පේනවා මෙතන මේ දුස්සීල භාවයයි එක්ක මේ කෝසජ්ජය අපි තයෝ ධම්මසා එක ඉගෙන ගත්තා නේද? මෙන්න මෙතෙන් තමයි සාරම්භය කියන එක තියෙන්නේ. එතකොට හිතන්න බලන්න දැන් අපිට යම් මොහොතකට හිතන්න එක නැtei කියන එක නෙමෙයි නැහැයි කියලා හිතන්නකො අවිජ්ජාවයි විපාකයයි. ඒක නැති වුණත් මෙතන සාරම්භය තියෙනවා නම් මෙතන මේ කැරකීමක් කියන එක තියෙනවා. මෙතන මේ රෝදේ වාගේ කැරකෙනවා නම් මේ පැත්තෙන් ඒක මෝහසල්ලෙන් අල්ලලා මේකේ කැරකීම කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ එහොම කැරකෙනවා නම් ඒ තමන්ට උද්දච්ච ස්වභාවය කියන එක තියෙනවා. ඒ කියන්නේ අයවිනි ධානී හරි අල්ලගෙන තමන් ඉන්නවා නම් සුඛයි කියන වේදනාවන් සහගතව තමන් ඉන්නවා නම් එවනා ඉතින් මේකේ කැරකීම කියන එක තියෙනවා. හැබැයි ඉතින් ඕක අපිට මේ දිනන්න පුළුවන් තරඟයක් නෙමෙයි නේ. ඒ කියන්නේ ඔන්න දැන් ඕගොල්ලෝ කාමයන් හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. තාපසේ කරි හාමුදුරුවමක් හරි ඇවිල්ලා කියනවා මේ ඔය කාමී වාගේ නෙමෙයි මෙන්න මේ පළවෙනි ධානයේ බොහොම හොඳයි ප්‍රීතිය කියලා. ඒ පරයා මහන්සියල ඔන්න ප්‍රීතිය සහගතව පළවෙනි ධානයට යනවා. එයා බොහොම සන්තෝෂයෙන් ඉන්නකොට ඔන්න දෙවෙනි ධානයට ගිය කෙනා ආයෙත් ඇවිල්ලා ඉඳන් කියනවා ඔයාගේ ඔය දෙවෙනි ධානයේ ඔයා විතක්ක ਵਿਚාර කරලා නේ ඔබ කරන්නේ. මම විතක්ක ਵਿਚාරයක්වත් නැතුව තමයි මම මේ කියන්නේ. ආපහු පරාදයි නේ. විතක් විචාර කරන්නේ නැති කෙනාට එක ගත්තාම මෙයා පරාදේ යනවා. ඒ පාර එයා විතක් විචාර නැතුව මේක පවත්වාගෙන ඉන්නකොට ඔන්න තුන්වෙනි ධානයට ගිය කෙනා එනවා. අනේ ඕක මොකද්ද? මං ඕවා විතක් විචාර මොකුත් නැතුව මම සුඛේ. මට මේ මොනේ හැම තැනම සුඛේ සහගතව මට දැනෙන්න බොහොම හොඳට ඉන්නවා කියලා. ඒ පාර ආපහු පරාදේ. ඒ පාර දැන් එයා ඒ ධානයට ගිහිල්ලා ඉන්නකොට ඔන්න හතරවෙනි ධානයට ගිය කෙනා එනවා. ඇයිලා කියන මොකද්ද? ඔයා සුඛයෙන් ගැටිච්ච ගමන් ඔයා දුකේ දිනනවා. මං සුඛය දුකය දෙකම පහ කළා මං ඉන්නවා හෙල්ලෙන්නේවත් නැතුව චතුත්ත්‍ය ධානය ආපව පරාදයි නේද? ඉතින් ওই විදිහට ගිහිල්ලා පස්වෙනි ධානයට ගියා ආකා සංඥායතට ගියාම ආපව පරාදයි. ඒ පාර ඊළඟට විඥානං ඡායතට ගිය එකනක් ගත්තාම එයා හොඳයි අනිත් පස් දෙනාටම වැඩි. ඉතින් අන්තිමට ගත්තාම මේක පේනවා මේ වේදනාව සඳහානේ අපි මේ චිත්ත සංස්කාරයන් හදන්නේ. ඉතින් කිසිම ආකාරයකින් මේක දිනන්න පුළුවන් කමක් නැත්තේ නෑ කොහොම ගියත් පරාදයි. එහෙමනම් එයා කැමති වෙනවා මේ කම්පිටිෂන් එක නැතිකමට. සාරම්භයේ කියන එක නැතිකමට එයා කැමති වෙනවා. දිනන්න බෑ කියලා දැනගත්තාන් පස්සේ මොකද කරන්නේ? එයා කැමති මේ වේදනාව කියන එකේ නතර වේ. සෙසේෂන්, නිරෝධය කියන එකට එයා කැමති වෙනවා. අන්න ඒකට කැමති වෙලා තමයි එයා හත්වෙනි ධානයේ ආකෙන්චන් ආයතනය කියන එකට එයා ගමන් කරන්නේ. එතකොට ඉතින් ඔතන සම්බන්ධතාවයකුත් එනවා. දැන් අර මනුස්සයා හිතාගෙන හිටියා මේක හොඳයි කියලා අනිත් එක්ක නම් තම පරාද වෙනවා නම් ඔහොම කියලා. දැන් ඔය අදෝසේ අර්ථයක් කියෙම් මතකයි නේද? අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණ අයං අදෝසෝ. පේනවද? එකින් එකට මට ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපය පහ කිරීම තමයි අදෝසේ. එතකොට අපි දැන් අදෝස පැත්තට තමයි මේ යන්නේ. කෑල්ලෙන් කෑල්ල අතහැරගෙන ගිහින්. ඒ වේදනාව අල්ලගෙන ඉන්නවා නම් ඒ වේදනාව ඔයගලන්ට හම්බ වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? මගේ 100ට තරහ ගියේනේ. 100ට තරහ යනෝනේ ආහාර රස රැඳෙයි කියලා. එතකොට ඒ වගේ තමයි ඔයගලන්ගේ ධානයට ගිහිලා ඉන්නකොට එකක ඉන්නකොට අනිත් එක්ක නෑවිලා අරක කිව්වහම අර ප්‍රශ්නේ තියෙනවා. එතකොට මේව අතහැරීමෙන් තමයි Tamanට ඒ අදෝෂ ස්වභාවය කියන එකට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මම මේක මේ ධර්මයේ තේරුම් ගන්න අපි යමු මේ ස්ලයිඩ්ස් වලට. අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ওই පිටකෝපදේශයේ ওই සිංහල පොතේ පිටුව 119 අන්නේක පෙන්නනවා භවයේද භෝගයේද ව්‍යාකාරයේද කියන එක ආහංකාරයට පදට්ටානම් කියලා. භවය භවං භෝගංච ඕකාර අහංකාරස්ස පදට්ටා. එතකොට ඒ භවය භෝගය කියලා කිව්වහම දැන් අපි මෙතන මේක ලකුණු කරලා තියෙනවා. පේනවද? මෙතන මේ ඩයග්‍රෑම් එකේ උඩ ලකුණු කරලා තියෙනවා භවය කියලා කියන්නේ තන වේදනාව කියන තනිය යටින් භවය කියලා දාලා තියෙනවා. මෙතන දාලා තියෙනවා කබලින්කාර ආහාරයේ භෝගය කියලා. ඊළඟට ඕකාරය කියන එක ලකුණු කරලා තියෙනවා මේ චේතනාව යට. දැන් බලන්න දැන් භවය නිසා අපිට අහංකාරය තියෙනවනේ. ඒ කියන්නේ අපි හිතමු අවුරුදු 16ක ගෑනු ළමේ එයා ලස්සන නම් ඒ ලස්සන නිසා එයා අහංකාරයි නේ. එතකොට ඊළඟට ගත්තාම භෝගය නිසා අහංකාරය තියෙනවා නේ. ඒ කියන්නේ භෝගය කියන එක ගත්තාම දැන් Tamanට වාහනයක් තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, ආදි වශයෙන් බල්ලෙක් ඉන්නවා, කුකුලෙක් ඉන්නවා, ආදි වශයෙන් ඒවා නිසා ඔයගලන්ට අහංකාරය කියන එක ඇති වෙනවා. හැබැයි මතක තියාගන්න මේකේ මේ වෙනසක් තියෙනවා. ඒ වෙනස නිසා තමයි මේක ඇති වෙන්නේ. දැන් අවුරුදු 16 ගෑනු ළමයා ලස්සනයි කියන ගෑනු ළමයාගේ අනිත් අය ඔක්කොමත් ඒ විදිහට ලස්සන නම් අහංකාරයක් ඇති වෙන්නේ නැහැ. වෙනසක් අතුව තමයි. හැම ලේන් එකේ ඉන්න හැමෝටම තියෙන බෙන්ස් කාර් නම් ඉතින් මොකද්ද? ඉතින් අල්ලපු ගෙදරට බෙන්ස් කාර් එක මටත් මේ හැමදාම බෙන්ස් කියන එක නේද? එහෙමනම් වෙන්නේ අර මට බෙන්ස් එක අරයට 3 wheel එක නම් ආන්නේ ඒ විදිහට තියෙනවා. ඉතින් වෙනස අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. වෝකාරය කියලා කිව්වහම ඒ කියන්නේ ආකාසඤ්ඤායතනෙ වාගේ ඒ අරූප ධානයන්ට මේ භෝගයන්ගේ වෙන් වෙලා ඒ රූපයන්ගේ වෙන් වෙලා ආකාසඤ්ඤායතනෙ වාගේ ඒ ධානයන්ට යන. එතකොට මේ ඒවට ගියයින් පස්සේ අපිට මේ අහංකාරය කියන එක අපිට ඇතිවීම කියන එක තියෙනවා. භවෙනුත් ඇති වෙනවා, භෝගෙනුත් ඇති වෙනවා. මං ආකාසඤ්ඤායතට යන්න පුළුවන් කියලා ඒකෙනුත් මට අහංකාරය කියන එක ඇති වෙනවා. එතකොට ඔය අහංකාරය කියන එක ඇති වුණාට පස්සේ මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ මේ අහංකාරය නිසා මමංකාරය ඇති වෙන හැටි. ඒකේ පෙන්වන ඔය පිටකෝප දේශයේ ඒ සිංහල පොත අපි ලකුණු කරලා තියෙන පිටුව 132 කියලා වතන. ඒකේ පෙන්වන මේ ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රියන්ට, පුරුෂ ඉන්ද්‍රියන්ට ඉච්ඡා ඉන්ද්‍රියන්ට තණ්හා පදට්ටානම් කියලා. ඒ කියන්නේ පුරුෂ ඉන්ද්‍රිය සහ ස්ත්‍රී ඉන්ද්‍රිය තණ්හාව ඇතිවීමට ආසන්න කාරණිය වෙනවා කියලා පිටකෝපදේශයේ පෙන්නනවා. ඒක පෙන්නනවා පිරිමියෙක් නම් ගැහැණිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. එතකොට මේ විදිහට අහංකාරයේ ඇලෙන. මෙසේ මේක අහංකාරයේ මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ සොයන. මේක මමංකාරයයි කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? අපි මතකද අපි ඔක සාකච්ඡා කළා. පුරුෂේ කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටෝගෙන. පුරුෂයා පුරුෂයා දෙස බලන්නේ තව ආකාරයකට. කාන්තාව පුරුෂයෙක් දෙස බලන්නේ මම කාන්තාව කියලා මාන්නයක් අටවෙලේ. ඒක නිසා එයාට වෙනස් විදිහ සිතුවිලි තමයි එන්නේ. කාන්තාවක් දැස බලනකොට වෙන විදිහ සිතුවිලි. ඉතින් අපි පෙන්වුවා නේද ඔක දවස් හතර වැඩසටහනේදී. අපි කුඩා කාලෙම තමයි ඔක අපිට පටන් ගත්තේ. මතකද මං කිව්වේ අර පේර ගහට නැගෙන කතාවක් එහෙම නේද? අවුරුදු හතර අවුරුදු හයක විතර ගියා මේ පිරිමි ළමයා. ඉතින් ඒ ළමයා ලොකු මහත් වෙලා කසාදයෙන් බැඳගෙන ගෙට ඇතුල් වෙනකොටම එයාට පේන්නේ මිදුලේ තනකොළ එහෙම දැක්කාම මේ තනකොළ මේවා කරන බර වැඩ ඒවා මට තමයි පුළුවන් කියලා මාන්නේ අටෝ ගන්න. ඊළඟට ඒ පුද්ගලයා ගත්තාම අර කාන්තාව ගේ ඇතුළට එනවා. ඒ කාන්තාව හිතන කුස්සිය දැක්කාම මේක තමයි මගේ රාජ්‍යය මට තමයි මේවා කරන්න පුළුවන් කියලා. ওই විදියට ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නිසා එය කාන්තාව කාම පුරුෂයා දෙස බලන්නේ කාන්තාව කියලා මාන්නයක් අටෝ වෙනවා. එතකොට එයාට සිතුවිලි ගලාගෙන එන්නේ. එතකොට ඒක නිසා මොකද වෙන්නේ? එයා කියන්නේ මම දැන් අහංකාරයක් ඇති වෙලා එයා බාහිර උදේ හොයනවා. මං කියවර අවුරුදු 16 ගෑනු ළමයා එයා ලස්සනයි කියලා දන්නවනම් මේ වෙලා තියෙනවනම් එයාගේ අහංකාරයක් තියෙනවා. එතකොට එයා ලස්සනයි කියලා දැනගන්නේ කොහොමද? කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න බෑනේ. බැලුවට පේන්නේ තමන්ගේ අදහසනේ. ඕන කෙනෙකුට කියන්න පුළුවන්. එයාට පේනවා අනිත් අය මන් දිහා බලනවා නම් තමයි මෙතන මේ මම ලස්සනයි කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. අර මං කිව්වේ අර නිලියෙක්ගේ කතාවක්. නිලියක් කො ඉන්ටර්වියු කළාම එයා දැන් වයසට ගිහිල්ලා ඉන්ටර්වියු කරනකොට එයා ඉදන් කියනවා මේ කවුරුවත් බලන්නේ නැත්තම් ඇති වැඩක් නැහැ කියලා. එතකොට ඒ බලනවද කියලා දැනගන්න මෙයා බලනවා අනිත් පුද්ගලයා දිහා. බැලුවෙන් පස්සේ මොනවද වෙන්නේ? අර යගේ අතන උසයි මෙතන පාතයි ආදී වශයෙන් දේවල් එනවා. ඊට පස්සේ අර මමංකාරය මතකද? මමංකාරය ඇතිනවා කිය බාහිර වස්තුන්ගේ පරිග්‍රහය මතකයි නේද? ඒක අපි මේකෙදි කරානේ. පරිග්‍රහය ඇති වෙනවා. පරිග්‍රහයේ මමංකාරයේ මමංකාරයේ සුපසංඥාව සුපසංඥාවේ ස්පර්ශයට එනවා කියලා අපි හලිතගානි සූත්‍රයේදී සාකච්ඡා කළා නේද? ඒකට අහංකාරයේ මමංකාරයේ කියන එක ඇති වෙනවා. එතකොට ඒක මතක තියෙනවද නැත්නම් ඉතින් ඔක්කොම කියන්න වෙනව නේද? රහංකාරයෙන් තමයි එතන මමංකාරය කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් මෙතන පේනවා නේද මේ කාරණා තුනක්. දැන් අපි මෙතෙන් දිගන ගත්ත අහංකාර වෙලා භවයේ භෝගයේ ඕකාර නිසා අහංකාරය ඇති වෙනවා. අහංකාරය ඇතිලා මම පුරුෂයා මම ස්ත්‍රිය ආදී වශයෙන් කියලා ඊට පස්සේ අනිත් අය දිහා බැලුවා. බැලීමෙන් තමන්ට මමංකාරයන් කියන ඒවා ඒක ඇති වෙනවා. දැන් මෙතන 1 2 3 කියලා ලකුණු කරලා තියෙනවා. දැන් මෙන්න මේක අපි අංශක 90කින් කරකෝ. ඒ කියන්නේ හරියට මේ කබලින්කාර ආහාරයේ සංඥා චේතනාවකින් තනින් ලණුවක් පල්ලෙහාට දාලා ලණුව අදිනවා. ලණුව ඇද්දාම මෙතන තියෙන එක මෙහෙම පෙරලෙනවා නේද? එතකොට මේ පෙරලුනම ඒ කියන්නේ අංශක 90කින් මේක කරකුණා. මේ රේඛාව මැද්දේ තියෙන රේඛාව අංශක 90කින් කරකුණා කියලා හිතන්නකෝ. අන්න එතකොට මොකද වෙන්නේ? ඒක තමයි මේ ඊළඟ ඩයග්‍රෑම් එකේ පෙන්වලා දෙන්න තියෙන්නේ. පස්වෙනි ස්ලයිඩ් එක. පේනවද මේක ලකුණු කරලා තියෙනවා 1 2 3යි දැන්. දැන් ඒකේ අපි අර මේ දෙක දැන් අපි දන්නවා වේදනාව කියන තැනනේ භවය කියලා දාලා තිබුණේ නේද? දැන් ඉතින් වේදනාව කිව්වනේ පරාමාසයට ඇතුල් වෙනවා කියලා, ඇදෙනවා කියලා. අර දෙක 2D ඩයග්‍රෑම් එකේ ඉගෙන ගත්තේ. දැන් එතකොට අපි වේදනාව ලකුණු කරන්නේ නැතුව වේදනාව වෙනුවට පරාමාසය කියන එක ලකුණු කරා. ලකුණු කරලා ගිහලා මෙතනින් ඇඳලා තිනවා 1 2 3 කියලා. එතකොට මේකේ දකුණු අත පැත්තේ ඔයගලන්ට පේනවා මේ පානාති පාතේ උඩ අදත්තා දාණය මෙතන කාමයේ වර්ධවා ඇසිරීමේකට අපි 4 5 6 කියලා මේ පැත්තෙන් දාලා තියෙනවා. දැන් මෙතන මේ හැරි ලස්සන දෙයක් මෙතන ලියලා තියෙනවා. මේ පානාති පාතේ නිසා දේශේ. දේශේ නිසා පානාති පාතේ. අදත්තා දාණී නිසා ලෝභේ. ලෝභේ නිසා අදත්තා දාණී. කාමයේ වර්ධවා හැසිරීම නිසා මෝහය. මෝහේ නිසා කාමයේ වර්ධවා හැසිරීම කියන එක. එතකොට මේකේ මේ මෙතන පල්ලෙහෙන් ලියලා තිනවා. ඒක අපිට ඕන නම් සිංහලෙන් ලියා ගන්න පුළුවන්. මෙතන මේ ලියලා තින්නේ මොකද්ද? මේ පළවෙනි වාක්‍යයේ පෙර වූ මෝහය වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න දෝෂ සහිතව ජීවත් වීම හයිෆන් එකක් දාලා ලියා ගන්න පානාති පාතේ කියලා. පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම හයිෆන් එකක් දාලා ලියාගත්තා පානාති පාතේ කියලා. ඒක මේ පල්ලෙහා රේඛාව නේද අපි මේ කතා කරන්නේ. දැන් බලන්න මෙතන වැටලා තිබුණේ අර වෝකාරය නේද? වෝකාරය කියලා කිව්වේ අර අරූප ධානයෙන් වාගේ දේවල් වලින් ඉන්නවා කියන එක. ඒව නිසා ඇති වුණා වූ අහංකාරයේ කතාවක් තමයි අපි එතන පෙන්නේ. එතකොට අන්න පෙර වූ මෝහය මොකද්ද මෙතන තියෙන්නේ? දෝෂ සහිතව අපි ජීවත් වෙනවා. රෝගී සංඥාව මගේයි කියලා ගත්ත මොන සංඥාව ආකා සංඥායතනය වැනි සංඥාවන් මගේ කියල ගත්ත ඒක තමයි අපේ දෝෂ සහිත ජීවත්වෙනවා එතකොට ඒකෙන් අපිට ඇතිවෙලා තියෙන පානාතිපාතය මෙන්න මේ රේඛාව තමයි අපි මේ කියන්නේ පේනවද පෙර වූ මෝහය දෝෂ සහිත ජීවත් වීම වම් අත පැත්තට ආව පානාතිපාතය මෙතනින් වම් පැත්තට ආව එතනින් දකුණට ගියා ඒක තමයි මේ පළවෙනි ලයින් එකේ ලියලා තියෙන්නේ ඊළඟට අපි දෙවෙනි එකත් ලියාගමු දෙවෙනියට ලියලා තියෙන එකේ තේරෙන්නේ මොකද්ද දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දාලා ලියාගන්න ලෝභ සහිතව ජීවත් වීම දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දාලා ලියාගත්ත ලෝභ සහිතව ජීවත් වීම හයිපන් එකක් දාලා ලියාගන්න අදත්තා දානි ඒ කියන්නේ මෙන්න මේ ලයින් එක අපි කියන්නේ නේද දැන් අවිද්‍යාව අපිට දැන් තියෙන්නේ මොකද්ද අවිද්‍යාව වම් අත පැත්තට ආව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි දකුණු අත පැත්තට ගිය අදත්තා දානි මෙතනින් පටන් ගත්තා වමට ආව දකුණට ගියා ඒකනේ මේ කරලා තියෙන්නේ එතකොට දැන් ඒක නේද අපි කරන්නේ දැන් අපේ අවිද්‍යාව මොකද්ද පස්සාවක් කළා මුදල් උපයාගෙන එහෙම ජීවත් වෙලා ඉන්නවා කියන එක හොඳයි කියලා සංසාරේ යන්නේ ඒක තමයි අපේ අවිද්‍යාව එතකොට ඊළඟට මෙතන මේ මැද්ද එක අපි ලියාගමු මැද්දට ඒ වගේම රේඛාවක් තියෙනවනේ කාමයේ වර්ධවා හැසිරීම අපි ඒක දකුණු අත පැත්තෙන් පටන් ගන්නවා කාමයේ වර්ධවා හැසිරීම කාම සංඥාව මෙහි ඇලීම අබිනිවේෂය පයිපන් එකක් දාලා ලියා ගන්නවා මෙහි ඇලීම අබිනිවේෂය කියලා එතකොට ඒ මෙතන මේ මැද්දේ ලයින් එක නේද පේනවද කාමයේ වර්ධවා හැසිරීම ඒකෙන් අපිට කාම සංඥාවන් තියෙනවා අර කැරකවීම් කියනවා ඇති වෙනවා ඒව නිසා ඒකේ ඇලීම තමයි අබිනිවේෂය. එතකොට මෙතන කතාව තමයි ඒ තියෙන්නේ. දැන් මෙතන මේ අපි තුන් ධර්මයක් අපිට පේනවා. මොනවද මේ තුන් ධර්මේ? මේ අවිද්‍යාවයි, අබිනිවේෂයයි, මෝහයයි කියන එක නේද? මේ තුනම මේ ඉදං සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථයේ වටේ තියෙන තුන් ධර්මයම ඉදං සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථයේ කියන එකට ඇදීමක් කියන එක සිද්ධ වෙනවා. එතකොට ඒ ඇදීම කියන එක දැන් අපිට මේ තව පැත්තකට මේක ඇකිලීමකුත් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා පානාතිපාතය කරනවා නම් අපි ඒක නිසා කුකුලව මැරුවා නම් මස්තික ගත්තා අදත්තා දානියක් කළා. එහෙනම් පේනවද මේ පැත්තට ඇකිලීමකුත් තියෙනවා. ඒ කියන්නේ මෝහය මේ ඩයමන්ඩ් එක වගේ තියෙන එක මේ පැත්තට ඇකිලීමකුත් තියෙනවා. ආපහු මේක පෙන්වනවා මේ පැත්තට ඇකිලීමකුත් තියෙනවා. ඒකට මේ තුන් ධර්මයේ මේ පැත්තට ඇදෙනවා කියන්නේ පරාමාස කාය ග්‍රන්ථය යන ඉදන් සත්‍යාබිනේස කාය ග්‍රන්ථේ අනිත් පැත්තට ගත්තාම මේ අවිද්‍යාවයි මොහයයි කියන එකත් මේ විදිහට මේක ඇතුල් වීමක් කියන එක තේරෙනවා. එතකොට මේක කොහොමද ඔයගලන්ට තේරෙන්නේ? මේක ඇතුල් වෙනවා කියන එක. මේ තුන් ධර්මිය මේක ඇදෙනවා කියන එක. ඒකට ඔයගොල්ලෝ මෙනෙහි කරගන්න ඕනේ මොකද්ද? විඥානාහාර පාර නේද? මතකද විඥානාහාර පාරේ මෙතන උඩ තියෙනවා අවිද්‍යාව. හිතන්නකෝ අවිද්‍යාව අයෝග්‍ය කියලා නේද? එතකොට ඊට පස්සේ මතකද විඥානාහාරෙන් අනිත්‍ය නිට්ටියා කියලා ගත්ත විපල්ලාසය ඒ විපල්ලාසයෙන් පස්සේ අපිට ආවා මෙතනින් ආවා අවිද්‍යා යෝගිය කියන එකට ඇවිල්ලා ඒකෙන් අපිට එනවා ඉදන් සත්‍යාවිනිවේෂ කාය ග්‍රන්ථය කියන කරත්තවාද උපාදානි අවිද්‍යා යෝගී ඉදන් සත්‍යාවිනිවේෂ කාය ග්‍රන්ථය කියන. එතකොට එහෙමනම් ඕකට පේනවා නේද? මේ පාර දිගේ ආවම පල්ලෙහාට මේකේ ඇදීමක් කියන එක තියෙනවා. ඒ කියන්නේ හරියට මොකද්ද මේ මෙතනින් අපි තුන් ලණුවක් නම් එහෙම එක රේඛාවේ ගිහිල්ලා මෙතනින් පල්ලෙහාට දාලා පොලියක් මෙතන පොලියක් තියෙනවා නම් පොලිය දාලා ඇද්දාම මොකද වෙන්නේ මේක මේ පැත්තට ඇදෙනවා නේද තේරෙනව නේද ඊළඟට ආපහු බලන්න දැන් මේක පෙර වූ මෝහය කිව්වා දැන් මෙතන මෝහය කියන එක තියෙනවා නම් මතකද අපි ලෝභ දෝෂ මෝහිකේ ලොකුවට ඇඳ ඩයග්‍රෑම් එක මෝහජ පරිදාහය කියලා නේද ඒකෙන් වෙන්නේ මොකද්ද අපි මේක වටේටම ගිහිල්ලා කබලින්කාර ආහාර මේ පැත්තෙන් ආව ඇවිල්ලා ඉවරලා එන අවිද්‍යාව හරහා ආපහු අදිනවා. එතකොට ඒ කියන්නේ මුළු ඒවා දේවල් මේ පැත්තේ තියෙන ධර්මයන් ඔක්කොම ටික මේ පැත්තට ඇදෙනවා. එහෙනම් පරාමාසය මේ විදිහට ඇදෙනවා කියන එක තියෙනවා. එතකොට මේ ඩයග්‍රෑම් එකේ වටිනාකමත් ඒකයි. ඒකේ මෝහෙන් ඇදෙනකොට ඔක්කොම මතකද? දැන් අපි කිව්ව මෙතන අහංකාරය කියන එක තියෙනවා කියලා. අහංකාරය කියන එක ඕකාරය නිසා අහංකාරය මට අරූප ධානයක් එහෙම තියෙනවා කියලා. දැන් එහෙමනම් ඊළඟට පේනවා මේක තියෙනවා නම් මෙතනින් එනවා ඒ අහංකාරේ මේ මේ පල්ලෙහා දිගේ ගිහිල්ලා, يعني මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලනවා වගේ. ඒකෙන් ගිහිල්ලා මමංකාරය වෙලා මේක ඇදිනවා කියන එක තමන්ට පේනවා. ඇයි ආපහු විඥානේ සකස් වුණා නම් අවිද්‍යා පාර දිගේ මෙහාට එනවනේ නේද? ඊළඟට ආපහු ගත්තහම අභිනිවේෂයේ තිරණ ඇති මේ සංස්කාර වලට ඇලිලානේ නේද? එතකොට ඒකෙන් පරාමාස කාය ග්‍රන්ථයෙන් ඉදන් සත්‍යාවිනිස කාය ග්‍රන්ථයට ඇදීම කියන එක තියෙනවා. දැන් මෙතන මේ අවස්ථාවේදී ගත්තහම අපිට පේනවා මේ පරාමාසයේ ඉදන් සත්‍යාවිනිස කාය ග්‍රන්ථයට මේ විදිහට ඇදෙන්නේ ප්‍රසන් මොමන්ට් එකේ. මේ මොහොතේදී තමයි මේක සිද්ධ වෙන්නේ. මේ අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන සිතන්නේ නැහැ. මේක තණ්හාව මගින් තමයි මේ විදිහට ඇදෙනවා කියන එක සිද්ධ වෙන්නේ. ඔය කාරණා තුනින් ඇදීම කියන එක. මේ අවස්ථාවේදී අහංකාරයයි මමංකාරයයි එකට ඉන්නවා. මතකද අර කොක්කුච්චිය ඇතුලේ අපි බැලුවේ මේ දෙන්න එකට ඉන්නව වෙන් කරන්න බැරුව කියලා නේද? අහංකාරයයි මමංකාරයයි එකට ඉලා ඉන්නවා. මේක හරියට ගත්තහම කියනවනම් මේ ප්‍රසන් මොමන්ට් එකේ කියලා කියන්නේ ඔන්න මිනිසෙක් එනවා. ඒ මිනිසයා දැකපු ගමන් ඔබලන්ට නිකන් ලොකු සතුටක් ඇතුලේ නැති වෙනවා නේද? ඔබට සුබයි කියලා ගැනීමක් කියන එක තියෙනවා. ඒ මනුස්සයාගේ හුලං ටිකවත් ඔබලගේ ඇඟට වැදුනේ නෑ. දැන් ආහාරයක් නම් අපි හිතන්න ආහාරය නිකන් දැක්කා විතරයි. කටට දාලා ඒකේ විඳීමක්වත් මොනක්වත් උනේ නෑ. ප්‍රසන් මොමන්ට් එක එක පාට මේක ඇදිලා එනවා. අරක එක පාටම සුබයි කියලා. අර බල්ල මස් කට්ට දාපු ගමන් තකස් ගාලා ගිහිල්ලා අරක ගත්තා නේ. අන්න ඒ වගේ. හිතුවේ නෑ ඒ බල්ලට තියෙන අර පෙර කරා වූ දේවල් නිසා. මොකද අර මෝහයේ බෙල්ට් එක ඌඩ වෙලාවක කැරකිනවා. ඒක ලොකු බෙල්ට් එකක හිමින් සීරුවේ ඒක යමින් ඉන්නේ. අර මොකක් හරි මස් කට්ට දාපු ගමන් හොද්දක සුවඳ දැනිච්ච ගමන් ඩක් ගාලා අරක ඇදිලා එනවා. අන්න ඒ වගේ ප්‍රසන් මොමන්ට් එකේ අතීතයක් නෑ. ඒ අනාගතයක් ගැන හිතILLක් නැහැ. බල්ලක් මස් කට්ට දාපු ගමන් දිව වගේ එකපාරටම ඇදිලා යනවා. එතකොට ඒ ප්‍රසන් මොමන්ට් එකේ මේ පැත්තට ඔය විදිහට එනවා. ඊට පස්සේ මේ ඉදන් සත්‍යා බිනිවේස කාය ග්‍රන්ථේ පරාමාස කාය ග්‍රන්ථයට ඇදෙනවා. මේක හරියට නිකන් මැෂින් එකක් වගේ. පරාමාසයේ තියෙන ඉදන් සත්‍යය වෙනවා. ඉදන් සත්‍යයේ තියෙන එක පරාමාසයට. මේක කෝපි එකක් වගේ. එහාට යනවා මෙහාට එනවා. එතකොට අහමයි මහමයි එකතු වෙලා ඉන්නකොට ඉදන් සත්‍යයේ පරාමාසයට ඇදීමක් කියන එක සිද්ධ වෙනවා. මේකේ වෙනස තමයි අපි දැන් මේ ඉස්සෙල්ලා කතා කරපු එකේ වෙනස තමයි මේ ප්‍රසන් මොමන්ට් එකේදී තමයි මේක ඇදිලා යන්නේ පරාමාසයේ ඉදන් සත්‍යයට. අනිත් අවස්ථාවල ප්‍රසන් මොමන්ට් එකෙන් පස්සේ මොකද වෙන්නේ? ඉදන් සත්‍යයේ තිබිච්ච එක පරාමාසයට ඇදෙනවා. ওই විදිහට තමයි මේක වෙන්නේ. ඉතින් මේක තමයි ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාව. බොහොම ගැඹුරට මේක මෙනෙහි කරනවා. ඒ කියන්නේ පළවෙනි භාවනාව කියලා කියන්නේ මේ ඩයග්‍රෑම් එකේ මේ සෙට් එකේ බලාපොරොත්තු වෙන ප්‍රධාන භාවනාව මේකයි. අනිත් භාවනාවන් කරනවා නෙමෙයි, මේ කරන්න එපා කියනවා නෙමෙයි. මේක තමයි ප්‍රධාන භාවනාව. මෙන්න මේ කාරණා තුන නිසා පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යාව නිවස කාය ග්‍රන්ථේට මේ මොහොතේ ප්‍රසන් මොමන්ට් එකේදී මේක ඇදෙනවා කියන එක තමයි අවබෝධ කරගන්න. ආන්න ඒක තමයි වටිනාම භාවනාව පළවෙනි කොට වශයෙන් වටිනා වෙච්ච භාවනාව හැටියට වෙන්නේ. එතකොට දැන් ඕගලන්ට පේනවනේ මේ 4යි 5යි 6යි කියලා මෙතන තියෙනවා. එතකොට ඒක පේනවනේ මේ පැත්තෙන් අදත්තාදානියෙත් එක්ක මේ ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තෙන් පරාමාස කාය ග්‍රන්ථයට සම්බන්ධ වෙලා මේ පැත්තෙන් තියෙනවා මේ මේ කාමී වරදවා හැසිරීම නිසා ඒ මෝහය කියන තැනට. එතකොට අපි එහෙමනම් මේ ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට මේ 4යි 5යි 6යි එක මතක තියාගෙන එතෙන්ට ගියොත් ඔයගලන්ට පේනවා තව ඩයග්‍රෑම් එකක්. ඒකේ ලකුණු කරලා තියෙනවා 4යි 5යි 6යි කියලා. පහ කාමී වරදවා හැසිරීම තිබෙච්ච තැනමනේ තියෙන්නේ නේද? එතකොට මේක මේ ආයතන ඩයග්‍රෑම් 3 වෙනි එකේ තමයි අපි මේක අපි මේ මේ ඩයග්‍රෑම් එක හැදුවේ. මේක බලන්න ඕගොල්ලන්ට පුරුදු ධර්මයක් විතර තියෙනවා. කාම විතක්කේ ඒක නිසා අපිට ව්‍යාපාද විතක්කේ ඇති වෙනවා. ව්‍යාපාද විතක්කේ විහිංසා විතක්කේ කියන එක ඇති වෙනවා. ඊළඟට ගත්තාම ඕගොල්ලන්ට පේනවා කාම විතක්කේ නිසා කාමී වරදවා හැසිරෙනවා. ඉතින් සාමාන්‍ය කෙනෙක් කල්පනා කරනවා කාම විතක්කේ ඇති වෙච්ච පළියට මං කාමී වරදවා හැසිරෙනවා. නමුත් ඕගොල්ලෝ එකපාරක් ඕක කරලා නැති තියෙන්නේ. මේ මනුස්ස සර මවකුසට ගිය අවස්ථාවේදී ජීවිතේ පළවෙනි පාරට හරි කාමී වරදවා හැසිරීම කියන එක කළා. එහෙනම් කාම විතක්කෙන් කාමී වරදවා හැසිරීම, කාමී වරදවා හැසිරීම මේ පැත්තේ මෝහය 4 5 6 නේද? එතකොට කාමයේ වර්ධවා හැසිරීම නිසා මෝහය, මෝහය නිසා කාමයේ වර්ධවා හැසිරීම කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ මේ ශරීරයට ඇතුළු වෙන. ඉතින් මෝහයෙන් ඇතිලා තියෙන විහිංසා විතක්කය කියන එක. ඒ කියන්නේ මොකද්ද? මේ 4යි 5යි 6යි කියන එක අපි ක්ලොක් වයිස් කරකෙව්වොත් අපි අර ඉස්සෙල්ලා දැකපු ඩයග්‍රෑම් එකට අපි මෙතෙන්ට එනවා. එතකොට ඒක තමයි මේක පෙන්වලා දීලා තියෙන්නේ. දැන් බලන්න මේක ඇතුළු වුණාට පස්සේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අභිජ්ජාවයි චේතනාවයි දෙන්න එකට ඉන්නවා. යම් කිසි අභිජ්ජාවක් තියෙනවද ඒක චේතනාවෙන් සනාථ කරලා චේතනාව තියෙන තැනටම අපි ඇවිල්ලා ඒක ඉන්න දෙන්නම එකයි කියන දේ. ඊළඟට ගත්තහම දැන් වේදනාව කියන එක පරාමාසයට ඇතුළු වෙලා නැති ඉතියෝක දෝමනස්ස සහගතයි. ඊළඟට පරාමාසයයි ඉදන් සත්‍යා බිනිවේස කාය ග්‍රන්ථයයි මෙතන තියෙනවා. මේක දකුණු අත පැත්තෙන් තියෙන කාම සංඥා. ඉතින් ඇත්තෙම කියනවා නම් මතක දක උද්දච්චය කියන එක අවස්ථාවේදී පැහැදිලි කළා. උද්දච්චයට හේතු වෙන්නේ කාම සංඥාව කියලා. එහෙනම් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මේ පැත්තේ තියෙන්නේ උද්දච්චය කියලා. දකුණු අත පැත්තේ තියෙන්නේ උද්දච්චය කාම සංඥාවත් එක්ක. ඉතින් මේම වෙලා අපිට ඇති වෙන්නේ මොකද්ද? බයෙන් අගති ගමන යනවා කියන එක තමයි ඔයගලන්ට සිද්ධ වෙන්නේ. මේ දෙක එකතු වෙලා අන්තිමට බයෙන් අගති ගමන තමයි තියෙන්නේ. මේ දෝමනස්සයින් මේ වේදනාව කියන එක අරක ඇදුනට පස්සේ ඇතිවනට පස්සේ අවස්ථාව තමයි අපි මේ පෙන්වලා දීලා තියෙන්නේ. දෙන්න එකට ඉන්නා වූ අවස්ථාව. ඉතින් මේක තමයි මේ බුදුහාමුදුරු දේශනා කළේ. අනිච්චා භික්කවේ කාමං තුච්ඡා මුසා මෝසතං මයා කතමේතං භික්කවේ බාලලාපනං කියලා. කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සය පමණයි. එතකොට ඒක ඒ කාම සංඥාව නිසා දෝමනස්සය ඇති වෙනවා කියන එක ඕගලන්ට දැන් මේ ස්ලයිඩ්ස් වල කනෙක්ට් වෙලා බලනවා නම් ඕගලන්ට පේනවා මේ රූපයන් නිසා වන්නා වූ දේ තියෙන, භවය නිසා වන්නා වූ දේ තියෙන, භෝගය නිසා වන්නා වූ දේ තියෙන. ඊළඟට ගත්තාම මේ භවය භෝගය ඊළඟට මෝකාරය මේවායින් අයින් වෙලා ඒ රූපයන්ගෙන් අයින් වෙලා අහංකාරය නිසා මේ කතාවම තමයි වෙලා තියෙන්නේ. මුළු ලෝකෙම කවරුණානේ. එතකොට ඕනම ධානයකින් කාමයන් එක්ක ඉන්නවයි කියලා බෙන්ස් කාර් එකක් තියෙනවයි කියලා මහලෝකට උද්දච්චයක් ඇති කරගෙන ඉන්නවා. ඊළඟට ආපහු ඕගලන්ට පේනවා ඒවයින් අයින් වෙලා ධානයන්ට ගිහිල්ලා මට මේ අහවල් ධානය කියලා තියෙනවා කියලා අහංකාරය ඇති වෙලා එන්න උද්දච්ච සාගත ස්වභාවයෙන් නේද? එතකොට බුදුහාමුදුරුව පෙන්නන්නේ මේ ඔක්කොගෙම ඇති වෙන්නේ මොකද්ද? මේකේ දෝමනසය විතරයි. වෙන දෙයක් වෙන්නේ නැහැ. අර ඩයග්‍රෑම් එක ඇකිලීමෙන් වෙන ප්‍රතිඵලය එහෙනම් ඕගලන්ට එතෙන්දි පේන කාම සංඥාව නිසා ඇති වෙන්නේ දෝමනසය. ඔබ තමයි end result එක හැටියට තියෙන්නේ. ඒක තමයි මේ diagrams වලින් පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න අපි කිව්වා මෙතන භාවනාවට හොඳට මෙනෙහි කරන්න මෙන්න මේ කාරණා තුන මේකට ඇදෙනවා කියන එක. මේ කාරණා තුන නිසා මේක ඇදෙනවා. නිකන් අර ලණුවක් දාලා ඇද්ද වුණා තේරෙනව නේද? පුලියකින් ඇදෙනවා වගේ මේ පරාමාසයේ තියෙන එක ලණුවක් දාලා ඇද්දොත් ඉදන් සත්‍යා අවිද්‍යාව කියන පුලිය හරහා පල්ලෙහාට ඇද්දොත් ඉදන් සත්‍යයට ඇදෙනවා. මෝහි මර ලොකුවට බෙල්ට් එක දෙන්න ලෝකෝස මොහොතේ ඒකේ මොහොජ පරිදාහයි ඒකෙන් ඇදෙන අභිනිවේෂයේ තියෙනවා. ඉතින් මේ සංස්කාරයන් මුසාවාද පරුසාවාච ඒවා ඇදෙනවා. ඉතින් ඒ තුන හොඳට මෙනෙහි කරන්න ඕනේ. හරි වටනාවු අවබෝධයක් ඇති වෙනවා. එහෙමනම් ඒක අපි ආපහු අපි සූත්‍ර දේශනාවට යමු. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි නැවත අනිකබ්ද කියනවා. ආර්ය ශ්‍රාවක තෙමේ ආරණ්‍යයට පැමිණියෝ වෘක්ෂ මූලයට පැමිණියෝ ශුන්‍යාගාරයට පැමිණියෝ මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඕකේ සිත ආකිටන්නායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්හි මේ වගේම යාකිටන්නායතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. ශාරීරියාගේ බිඳීම මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඥානි කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහණෙනි මේ දෙවෙනි ආකින්චඤ්ඤායතන සමාධියට හිතෝ ප්‍රතිපදාවයයි කියන බද. ඉතින් මේක තමයි මේ පෙන්වුවේ අපි කලින්ත ඔබ කිව්වා ශුන්‍ය මිදම් අත්තේනවා අත්තනීනවා කියලා ගන්න. මේවා එල්ල මමයේ මගේ කියලා කියන දේවල් වලින් ශුන්‍යයි කියලා ගැනීමෙන් තමයි මේක වෙන්නේ. එතකොට මේක අපි බැලුවා නේද? අර ඕල් ඩයග්‍රෑම් එකේ සීල සූත්‍රයත් එක්ක බැලුවා. ඊට පස්සේ ප්‍රඥා ඩයග්‍රෑම් එකේ බැලුවා. අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවාද? එතකොට හරියට උත්තරේ දුන්නා නම් ශුන්්‍යතාවයට යනවා. ඒක කෙලින්ම හත්වෙනි ධානය. ඉතින් බලන්න මේ බුදුහාමුදුරු පෙන්නන මේක තමයි දෙවෙනි ඒ ප්‍රතිපදාවයි කියලා. එතකොට මෙතන මේ දෙවෙනි ප්‍රතිපදාවයි කිව්වට මෙයාගේ ප්‍රඥාව අධිකයි. මේ මගඵලලාභයයි කියන්නේ කියන්නේ මම නම් ඔය මොකක්වත් දැනගෙන හිටියේ නෑ. මේ මට ප්‍රීතියක් සුඛයක් මොකක්වත් මට ඇති වුණේ නෑ. මම මේව එකක්වත් මගේ නෙමෙයි කියලා ගත්ත එක පාරට මට නිකම් ශුන්්‍යතාවයකට ගියා, බ්ලැන්ක් වෙලා ගිහිල්ලා ගියා කියනවා. එතකොට ඒක තමයි මේ බුදුහාමුදුරු පෙන්නන්නේ. අර එකේ ඉඳන් පටන් අරගෙන 2යි 3යි හැම ධානයෙන්ගෙන් ධානයට යන්න ඕනේ. ඒ මගඵල චිත්තයෙන් නැංගුවා නම් ඒ පාරට මගේ නෙමෙයි කියන එක ආවම හත්වෙනි ධානයට එයයි යන්නේ. එතකොට මෙතන ප්‍රඥාව අධිකයි. ඉස්සෙල්ලා කාරණාවට වැඩි. ඊළඟට ඊළඟ කාරණාවෙදි පෙන්නන මානෙන් නැවත අනිකක්ද කියන. ආර්ය ශ්‍රාවකයෝ මෙසේ කල්පනා කරයි. කිසි තැනක මම යන කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක් නැත. නුඹ යන කිසිවෙක් නැත. නුඹගේ මම යන කිසිවෙක් නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකිඤ්චනායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කලින් මේ භවයේ වූ ආකිඤ්චනායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් වූ මිදේ. ශාරීරියාගේ විඳීමේ මරණය මත යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානයේ කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ තුන්වෙනි ආකිඤ්චනායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මෙතන පෙන්නවා මේ මම යන කෙසේකුත් නැත, මගේ යන කෙසේකුත් නැත, නුඹ යන කෙසේකුත් නැත කියලා. ඒ කියන්නේ මොකද්ද? මෙතන මේ පෙන්නන්නේ තමා සකස් කළොත් පමණක් තමා පවතින. රාගය නිසා අපි සකස් කිරීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මේක මේ වේව් එකක් වාගේ. අපි ඇහෙන් කනින් නාසයෙන් මේවා ස්පර්ශ කරලා විඥානේ ධාරාවක් වශයෙන් ඇති කරගන්න. ඇති කරගත්තට පස්සේ මෙන්න මම ඉන්නවා කියලා කතාව. එතකොට මෙයා කියන මේ මම කියලා කතාවකුත් නෑ. මේ නුඹ කියලා කතාවකුත් නෑ. මේක තියෙන්නේ ඔක්කොම මේ රැල්ලක් විතරයි කියලා. ඉතින් මෙතන මේ ධර්මයේ බොහොම ගැඹුරුයි. ගැඹුරුයි කියලා කියන්නේ මෙතන මේ අනාශ්‍රෝ චිත්ත අවස්ථාවක් තමයි මෙතෙන්දී අපි මේ පෙන්වා දෙන්නේ. එතකොට මේ පෙන්වා දීම අපි පැහැදිලි කරනවා නම් මම කෙටියෙන් ඒක කියන්න ඔයගලන්ට ලියා ගන්න පුළුවන්. මේකේ අපි ලකුණු කරගමු. අපි මුලින් දාගමු මේ කබලින්කාර ආහාරයේ ඉඳන් අපි දෙක බී ඩයග්‍රෑම් එකට ගිහිල්ලා මෙතන අපි ලියාගමු 1A කියලා. මේ කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාවට යන රේඛාවට අපි 1A කියලා දාගත්තා. 1A. ඒක මේ පැත්තට යනකොට මෙතන තියෙනවනේ ඔයගොල්ලන්ගේ මේ සංස්කාර කියලා ලකුණු කොල්ල කොටුවක් නේද? ඒ සංස්කාර කියන කොටුවේ ඉඳන් ඔයගලන්ට පේනවද මේ මෙතන පල්ලෙහා ගෑල්ලා? මේ වේදනාවයි බය අගතියයි පරාමාංශයයි දෝෂ අගතියයි. ඔක අපි රේඛාවකින් ක්‍රොස් කරොත් මෙතන මේ මැද්දට හරියටම එන සෝකිය කියන. එතකොට එහෙමනම් මෙන්න මේ මෙතන තියෙන පරිදේවය මේ සංස්කාර කියන තැන මේ විඥානි මැරලා වැටිලානේ. මෙතන පරිදේවය. එතකොට මේ සංස්කාරය ඉඳන් මේ පරිදේවය ඉඳන් අපි සෝකේ කරා තමයි අපි එන්නේ. අන්න ඒ රේඛාවට අපි ලියාගමු 2A කියලා. පරිදේවය ඉඳන් සෝකයට එන එක 2A කියලා ලියාගන්න. ඊළඟට මේ සංඥාව ඉඳන් චේතනාවට යන එතනින් අපි ඉරක් ඇඳගෙන අපිට ලියාගන්න පුළුවන් ඒක 1B කියලා. 1B. ඊළඟට මෙතන මේ සෝකය මෙතන නම් තියෙන්නේ මේ පැත්තේ තියෙන මොකද්ද? දෝමනස්සේ නේද? එතකොට සෝකේ ඉඳන් දෝමනස්සේට යනවා කියලා එතන රේ දෝමනස්සේ කියලා ලකුණු කරලා ඒ රේඛාවට අපි දාගන්නවා 2B කියලා. 2B. ඊළඟට ඕගලන්ට පේනවා මේ චේතනාවේ ඉඳන් විඥාණයට යන රේඛාව. ආන්න එක නම් ඇඳලා තියෙනවා. ඉතින් අපි එතනින් දාගමු 1C කියලා. 1C. ඊළඟට අපේ දෝමනස්සේ ඉඳන් අපි යන්නේ දුක්ඛයට නේද? ආන්න ඒකට අපි දාගමු මේ පැත්තෙන් දුක්ඛය කියලා ලකුණු කරලා දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යන එක අපි දාගමු 2C කියලා. 2C කියලා. දැන් බලන්න අපිට වෙන්නේ මොකද්ද? කබලින්කාර ආහාරයක් ස්පර්ශ වෙලා මෙතනින් මේ සංඥාවක් කියන එක ඇති වෙනකොට අපි මේ පැත්තෙන් මේ පරිදේවි ඉඳන් අපි සෝකී කරා ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඊළඟට ගත්තහම පරිදිම ඉඳන් සෝකෙට ඔගොල්ලෝ යනවා නෙමෙයි, ඔගොල්ලෝ දුවනවා. ඊට පස්සේ ආපහු ගත්තාම ඔගොල්ලෝ මේ සංඥාව ඉඳන් චේතනාවට මේ පැත්තෙන් යනකොට සෝකේ ඉඳන් දෝමනස්සේට යනවා. තේරුණාද මේ කියන්නේ? මේ පැතිනින් පටන් ගන්නවා, මේක රෝල්ලයි මේක රෝල්ලයි මනස තියාගන්න. මෙතනින් මෙතෙන්ට යනකොට පරිදේව ඉඳන් සෝකයට යනවා. ඊළඟට ඕගොල්ලෝ මේ සංඥාව ඉඳන් චේතනාව දක්වා යනකොට මෙතන සෝකේ ඉඳන් දෝමනස. ඒකනේ අර 1B 1B 2B කියලා දැම්මේ. එතකොට තේරෙනවනේ ඔයාලට පැටර්න් එක නේද? එතකොට මෙතන ඊළඟට ගත්තායින් පස්සේ සෝකේ ඉඳන් ඕගොල්ලෝ යන දුක් මේ දෝමනසේ ඉඳන් දුක්ඛය කරා ගමන් කරනවා කියන එක. එතකොට මේක නිකන් මේ පැත්තේ තිබිච්ච එක මෙහෙම ආවා වගේ එකක් සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන ඒ තමන් කල්පනා කරන්න ඕනේ, මෙතන මේ පරිදේවේ ඉඳන් මෙතන මේකනේ මේ මානියනේ නේද? මේ පාරට කියනවා මාන පාරයි කියලා. මොන පාරද? ඒ ඉඳන් සච්චේ ඉඳන් මේ සංස්කාරය හරහා බයගෙතට එන එක මාන පාරයි කියලා කියනවා. ඉතින් බලන්න දැන් ඕගොල්ලෝ මෙතන පරිදේවේ ඉඳන් පරිදේවේ ඒ තියෙන්නේ ඉතින් මානපාරණ ඉතින් මෙරළ වැටුණායි කියන එක නියොතන අර්ථයේ තියෙන්නේ. ඉතින් මාන්නයක් තියෙනවද නේද? ඉතින් ඒක තමයි මම අර පැහැදිලි කළේ. මෙතෙන්දී කල්පනා කරන්න ඕනේ මේ පළවෙනි කාරණාව ඔබට හොඳට තේරෙනවානේ. දෙවෙනි කාරණාවෙදි කල්පනා කරන්න ඕනේ ඒ සෝකයේ ඉඳන් අපි ඒ දෝමනස්සයට යනවා කියන එක ගත්තහම දැන් මං කිව්වේ අර බන්ට් එකක් එහෙම හදලා තියෙනවා නම් එන් තමන්ගේ ඕක කඩාගෙන වැටුණා නම් එහෙම බන්ට් එක කඩා කැඩලා වැටලා කියලා අර මිනිස්සු දත් ටික දැන් බන්ට් එක හදලා ගෙදර ඇවිල්ලා ඉන්නොත් ඒක අබොන්න කියලා. මිනිස්සු නිකන් සරමත් කැහිපිට කාගෙන ඇවිල්ලා බුලත් මිටකුත් කාගෙන කියනවා මාත්‍ය ආදුම බෙන්ට් එක බන්ට් එක කැඩිලා වැටලායි කියලා නේද? හරි ලැජ්ජාවක් ඇති වෙනවනේ. අර මාන්නයත් එක්ක අර මාන්නිය බිඳීමත් එක්ක තමයි එතන ලොකුවට එන්නේ. එතකොට ඔයගොල්ලෝ එතන ඉඳන් ඒ සෝකේ ඉඳන් අපි එනවා ඒ දෝමනස්සේ කියලා. ඉතින් මෙතන දෝමනස්සේ ඉඳන් ඒ කියන්නේ චේතනාව ඉඳන් විඥාණයට කියන එකට යනකොට මෙතන අපි දෝමනස්සේ ඉඳන් මේ අපි යන්නේ දුක්ඛයට. ඒක එකපාරටම තේරෙන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවේදී ඔයගොල්ලෝ හිතන්න ඕනේ දෝමනස්සේට පල්ලෙහැන් තියෙන්නේ ප්‍රියේ විප්‍රයෝගේ නේද? මතකද? එතකොට එහෙනම් ප්‍රියේ විප්‍රයෝගේ ඉඳන් ඔයගොල්ලෝ යනවා දුක්ඛය දක්වා. ඇයි? ජාති දුක්ඛ ප්‍රියේ විප්‍රයෝග අර ලිද්දේ කටින් නම් ඇතුළට වැටුනේ එතනින්මනේ ගොඩට එන්නේ අපි. ආන්නේ වාගේ අපි යනවා ඒ දුක්ඛය කියන එක. දැන් බලන්න අපිට වෙලා තියෙන්නේ මොකක්ද? අපි මේ පැත්තෙන් මෙහාට ආවා, මේ පැත්තෙන් උඩට ගියා. අපි එකක් හදාගත්තා නේද? බලන්න මේක හරිය ලස්සනට විඥාණය මේ පැත්තෙන් මැරෙනකොට මෙහෙම ගිහිල්ලා මොකද්ද කරලා තියෙන්නේ? ආපව විඥාණය මේ පැත්තේ හදලා. මේ ජාතිය කියන එක මම මෙතෙන්ට ආවා කියලා කියන්නේ ඔගොල්ලෝ ආපව විඥාණය හදලා. පේනවද මැජික් කාර්යයේ වැඩේ? මැරුණාද විඥාණය? මලේ නෑ නේ. මැරුණා වගේ නිකන් පොඩි සංඥාවක් විතරයි තියෙන. නමුත් මලා කියන හතාවක් ඇත්තේ නෑ කියන ඉතින් හරි ගැඹුරු ධර්මයක්. එතකොට දැන් මෙන්න මේ කතාව තමයි අපි හොඳට භාවනාවට ගන්න. මොන කතාවද? මේ චේතනාවේ ඉඳන් ඒ විඥාණයට යන එක. චේතනාවේ අර්ථ දැක්වීම හොඳට මෙනෙහි කරගන්න ඕන. මොකද්ද චේතනාවේ අර්ථ දැක්වීම කියලා කියන්නේ? කාමේසු සංනිප්පෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා කියනවා. කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා. දැන් අපි අජෝ සංඥා අපි ඒක ඔයගොල්ලෝ අහලා තියෙනවද නේද? කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියන එක නැද්ද? ඒ කියන්නේ දැන් බලන්න ඕගොල්ලන්ගේ ගෙදර අපි හිතමු මේ පූසෙක් නැහැ කියලා. දැන් ওই සුපර් මාකට් වල එහෙම තියෙනව නේද මේ අයිල්ස් වල දාලා ওই කෑම තමන් ඔය මේ පූසන්ට දෙන කෑම බල්ලන්ට දෙන කෑම එහෙම තියෙනවා. දැන් පූසෙක් එහෙම නැත්තම් ඕක දිගේ හරහා යනකොට ඕගොල්ලෝ ඕක දිහා බලන්නේවත් නැහැ නේද? තමන්ගේ කෑම තියෙන එක යනවනම් ඒ අයිල් එකේ ආ මේ ටීම් එක හොඳයි මේ කෑම හොඳයි ආදී වශයෙන් ගැනීම කියන එක තියෙනවා. එතකොට ඕගොල්ලෝ අර ඒකත් එක්ක කනෙක්ට් වෙලා සංයුක්ත වෙලා ඉන්නවා කියන එක තියෙනවා. දැන් පූසෙක් ඉන්නේ කෙනා නම් අර කියනකොට ආ මේ පූසට මේක හොඳයි මේක හොඳයි කියලා ගන්නවා. එතකොට එතෙන්දී සංයුක්තයි කියලා කිව්වහම ඒක අපි මේ කනෙක්ටඩ් ඒකත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියන එක තියෙනවා. කාමේසු සංයුක්තයි. ඊළඟට භාවිතෝ කියලා කිව්වහම අපි වැඩි දියුණු කිරීමක් තියෙනවා. දැන් ඕගොල්ලෝ ටින් එක ගන්නකොට බලනවානේ මේ ටින් එකද හොඳ අනිත් ටින් එකද හොඳ. මගේ ශරීර පැවැත්මට මේකයි කියන එක. ඒ කියන්නේ ඒකදී අපි යූස් කරනවා කියන එක තියෙනවා. යූස් කරලා හිටලා ඒකෙන් අපි ඒ දියුණු කිරීමක්, අගයන් වැඩි දියුණු කිරීමක්, මේ ටින් එක කෑවම හොඳට රසට හම්බ වෙනවා, මොන ගුණයන් හම්බ වෙනවා කියලා තියෙනවා. අජෝ සංඥා කියලා කියන්නේ අපි අල්ලගෙන ඉන්නවා. සංයුක්ත උනා, භාවිතා උනා අජෝ සංඥා. වචන තුනයි නේද? ඕක තමයි චේතනාව. ඕක තමයි චේතනාවේ අර්ථ දැක්වීම කියලා කියන්නේ. එතකොට අජෝ සංඥා කියන්නේ මොකක්ද? අපි අල්ලගෙන ඉන්නවා. මොකක්ද අල්ලගෙන ඉන්නේ? භවය. භවය කියන එක තමයි අපි අල්ලගෙන ඉන්නේ. ඊළඟට දැන් අපි දෙවෙනි වචනියට එනවා. කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ. මොනවද අපි භාවිතා කරන්නේ? වැඩි දියුණු කරන්නේ මොනවද? මෙන්න මේ ඩයග්‍රෑම් එකත් එක්ක බලන්න. රූපය, වේදනාව, චේතනාව. ඕව තමයි වැඩි දියුණු කරන්නේ. දැන් ඔයගොල්ලෝ හිතනනේ මේ රස්සාවක් එහෙම කරනකොට මම මේට වඩා පොඩ්ඩක් මහන්සි වෙලා හොඳ රස්සාවකට යනවා කියලා නේද? එතකොට චේතනාවක් තියෙනවා. හොඳ කුණු අප ගෙඩියක් කන්න පුළුවන් වෙයි. ඒ නිසා හොඳ රස්සාවකට යනවා කියලා. ඉතින් මේ වේදනාවත් එක්ක සම්බන්ධයි නේද? එතකොට මට හොඳ වේදනාවක් ලැබේවි. හොඳ රූපයක් ගන්න, හොඳ ගයක් ගන්න ආදී වශයෙන්. එතකොට ඒව තමයි අපි වැඩි දියුණු කරන්නේ. ඔයගොල්ලෝ ඒකනේ තමන්ගේ ගෙට තව කාමරයක් එක්කහව කරනවා. නේද? මොන මොන හරි එක්කහව කර කර අපි වැඩි දියුණු කරනවා. එතකොට එහෙනම් මෙතන පේනවාද ඔයගලන්ට මේ ටී කප් එක වගේ එකක් හැදිලා තියෙනවා කියලා. මෙන්න මේ චේතනා අවස්ථාව හිතනකොට පේනවාද මේක කෝපයක් වගේ නේද? මෙතන මේ වේ කබලින්කාර ආහාර වේදනා මනෝ සංචේතනා ගුවන් මේක කෝපයක් වගේ. එතකොට මේ කෝපෙට හැන්ඩල් එකක් නේද මේ තියෙන්නේ? විඥාණී පැත්තට ආවම හැන්ඩල් එක. ওই හැන්ඩල් එකනේ මේ හදන්න යන්නේ. ඒක තමයි මෙතනින් ඇවිල්ලා දැන් අපි 1A 1B ඇවිල්ලා තියෙනවා. අපි මේ කතා කරන්නේ 1B වුණාට පස්සේ දැන් මේ පල්ලෙහෙන් 2A 2B ඇවිල්ලා තියෙනවා. දැන් අපි යන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට මේ විඥානේ සකස් කරන්න යන්නේ, හැන්ඩල් එක හදන්න යන්නේ. එතකොට ඊළඟට අපි චේතනා අර්ථ දැක්කේ පළවෙනි වචනට එනවා. කාමේස සංයුක්තයි. කනෙක්ටඩ්. මොනවත් එක්කද අපි සම්බන්ධ වෙලා තියෙන්නේ? රූප, වේදනා, සංඥා. බලන්න මේ ටී කප් එක ඇතුලේ තියෙන මේ සංඥාව නේද? මේක පුරු සංඥාවක් නේද? ඇයි එක පුරු සංඥාවක් කියලා කියන්නේ? බලන්න මේ ඩයග්‍රෑම් එකත් එක්ක. අපි සුබයි කියලා කිව්වා. බොරුවක් නේ. මල මුත්‍රා අසුචි ගොඩකට අපි සුබයි ලස්සනයි කියලා කිව්වා. ඒක හරියට නිකන් බලු පෙට්ටක් දැකලා හරි ලස්සනයි කියනවා. අර්ථය තියෙන්නේ ඒකනේ. ඊට පස්සේ අපි කිව්වා ඒක නිත්‍යයි කියලා. සුබේට නිත්‍යයි කියලා තමයි අපි මේ සුඛේ පේනවාද? මෙතෙන්ට ආවේ මේ චිත්‍රේකාවෙන් පෙන්වන්නේ ඒකයි. සුබ වුණා, නිත්‍ය වුණා, දැන් කියනෝ සුඛයි කියලා. බොරුම තුනක් නේද? සුබයි කිව්වත් බොරුයි, නිත්‍යයි කිව්වත් බොරු, සුබයි කිව්වත් බොරු. එහෙනම් ටී කප් එක ඇතුළේ මොකක්වත් තියෙනවද? කිසිම දෙයක් නැහැ. මේ මුසාවක්, හිස් දෙයක් තියෙනවා. එතකොට මේ හිස් වෙච්ච සංඥාවක් අරගෙන තමයි අපි මෙන්න මේ හැන්ඩල් එක හදන්නේ. ආන්න එක දැක්කම ඒ වෙලාවේ ඕගොල්ලන් අනාශ්‍රව වෙනවා. සිත දුවන්නේ නැහැ. අර මං කිව්වේ ගහක් දකිනවා, පොල් ගහක් දැක්කහම සාමාන්‍ය පුද්ගලෙක් රචනයක් ලියනවා. මේකෙන් මේ ගයක් හත් මේ පොල් කන්න පුළුවන්, පොල් අතු වලින් වියන්න පුළුවන්, ගෙවල් හදන්න පුළුවන් ආදී වශයෙන් නේද? පාපිසිය හදන්න පුළුවන්. මේ පුද්ගලයා මේ පොල් ගහ දකිනවා, දැක්කට කිසිම රචනයක් නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ ඔයගොල්ලන්ට මොකක්වත් ඇහුනේ නැහැ කියලා. ඇහුනේ නැතේ මේ කතාව දිනවනේ නිරෝධය. ඒක නෙමෙයි මේ කියන්නේ. නිරෝධයට පෙර තමන්ට ඒක දකිනවා, දැක්කට කිසිම එකක් දුවන්නේ නැහැ. අර රචනිය තුල තියෙන ඔයගොල්ලන්ගේ භවය පවත්වා ගන්න තිවෙන්නා වූ උදව්පකාර වෙන දේවල්නේ. දැන් මෙතන අපි මේ භවයනි අල්ලගෙන ඉන්නවා කියේ. දැන් තමන්ට පේනවා මේ භවය අල්ලගෙන තියෙන්නේ මොකක් නිසාද? මේ ටී කප් එක ඇතුලේ තියෙන පුරු සංඥා, බොරුව තියෙන සංඥාවක් එක. මේක නේද මට වෙලා තියෙන්නේ කියලා දැකපු ගම විඥාන ධාරාව දුවන්නේ නැහැ. අන්න ඒ වෙලාවට බොහොම සැපයි. දුවන්නේ නැතුව තමන්ගේ මනස තියෙන මොකක් හරි එකක් සම්බන්ධයෙන් දුවනනම් ඒක සම්බන්ධයෙන් උගලන්ට වේදනා සංඥාවක් නැති වෙනවනේ නේද? ඒක නිසා තින් දුක්ඛේම තමයි තියෙන්නේ. දුවන්නේ නැත්තම් දුකක් නැහැ. අන්න ඒ தත්ත්වයට තමන්ට යන්න පුළුවන්. එතකොට අන්න මේ විදිහට බලන්න. දැන් අර 1A 1B 1C 1A මේ පැත්තට එනකොට 2A මේ පැත්තට එනවා. ඒ විදිහට මතක තියාගන්න පුළුවන්. දැන් එතකොට එහෙම වුණාට පස්සේ මෙන්න මේ චේතනාව තැනට ආවට පස්සේ 1A 1B වුණා. දැන් චේතනාවේ විඥානීය හදන මොහොතදී තමන් කල්පනා කරනවා චේතනාවේ අර්ථ දැක්වීම. කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා. මොකද්ද අජෝ සංඥා? අල්ලගෙන ඉන්නේ මොකද්ද? මම භවය. මම මොනවද වැඩි දියුණු කරන්නේ? රූපාගය, වේදනාගය, චේතනාගය. ඒක සඳහා මම කනෙක්ට් වෙලා තියෙන, සංයුත් වෙලා තියෙන මොකද්ද? රූප, වේදනා, සංඥා. මේ ටීකප් එක වාගේ එක. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ අර සෝස් පන් එකේ හැන්ඩල් එක වාගේ නේද? මේ සෝස් පන් එක ඇතුලේ කිසි දෙයක් නැහැ. ටීකප් එක ඇතුලේ තේ කොළයි කියලා අපි හිතුවට ඒක මොනවාක්වත් ඇත්තේ නැහැ. මේක තියෙන තනි කර සුබයි කියපු බොරුවක්, නිත්‍යයි කියපු බොරුවක්, සුඛයි කියපු බොරුවක්. එහෙනම් මම්මයි මහා මුලාවකටපත් වෙලා නිතිමිලා තියෙන්නේ. ඒක දැකපු ගමන් සිත නතර වෙන අනාශ්‍රෝ චිත්තය. අන්න ඒක තමයි බුදුහාමුදුරු මෙතන මේ පෙන්නන්නේ. එතකොට ඒ කියන්නේ මේ අවස්ථාවේ ප්‍රඥාව අර මගපරලාභියකටත් වඩා වැඩි. ප්‍රඥාවෙන් අනාශ්‍රෝ වෙච්ච අවස්ථාවේදී ඔන්න තුන්වෙනි ප්‍රතිපදාව. මම ඒ කියලා කිසිවෙකුත් නැත, මගේ කියලා කිසිවෙකුත් නැත, නුඹ යන කිසිවෙකුත් නැත. මේ ධාරාව දැන් පේනවද? මේ ධාරාවක් කියලා මෙතන රූපයේ ස්පර්ශ කරලා නේද මේ ධාරාව මේ පැත්තට හදාගන්නේ. අන්න බලන්න, උඩින් පාලමක් හැදුවා, යටින් පාලමක් හැදුවා නේද? ඒකනේ 1A 1B 1C. උඩින් එනවා 2A 2B 2C කියලා පල්ලෙයන් එනවා. ඔන්න ධාරාව, ධාරාවල් දෙකක්. ඉතින් එහෙමම තමයි, අපේ ධාරාවල් දෙකක් තමයි මේක ගමන් කරන්නේ. වතුර වීදුරුව හිතන්න බලන්න, උඩ පැත්තේ ඉඳ වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට වතුර ගලාගෙන ආවොත් කුලම් පාරක් සමගොඩ වෙන. පොඩ්ඩක් මේ පැත්ත උඩ වෙනවා නේද? කුස් උනාට පස්සේ මොකද වෙන්නේ? ඒ පැත්ත බර වැඩි, ඒක ඉඳ යටි යට කෙරුවොලි යටට එන. ඒකම නේද ඔය පෙන්නලා තියෙන්නේ? මෙහි මෙහාට ආව මේක මෙහාට යන. ඔන්න ඔබ තමයි ඕගොල්ලන්ගේ ජීවිතයේ තියෙන්නේ ධාරාවල් දෙකක්. එතකොට දැන් අපි එහෙනම් තුන්වෙනි ඒ ආනිජ ඉහිරට යන එකත් පෙන්නවා. මහණෙන් නැවත අනිකක්ද කියනවා. ආර්ය ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරා. මෙලෝ යම් කාමයෝත්තෙද්ද, පරලෝ යම් කාමයෝත්තෙද්ද, මෙලෝ යම් කාම සංඥාවෝත්තෙද්ද, පරලෝ යම් කාම සංඥාවෝත්තෙද්ද, මෙලෝ යම් රූපයෝත්තෙද්ද, පරලෝ යම් රූපයෝත්තෙද්ද, මෙලෝ යම් රූප සංඥාවෝත්තෙද්ද, පරලෝ යම් රූප සංඥාවෝත්තෙද්ද, යම් කම්පා නෝන ධ්‍යාන සංඥාවෝත්තෙද්ද, යම් ආකින්චනායතන ධ්‍යාන සංඥාවෝත්තෙද්ද, මේ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද, යම් මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියක් වේද, ඒ ශාන්තය, ඒ ප්‍රණීතය මෙසේ පිළිපන්නා වූ, ඒ බහුල කොට වාසය කරන්නා වූ, ඔහුගේ සිත නිවසඤ්ඤා නාසඤ්ඤායතන හේතුවේ පහදේ. මේ භවයෙන් පැහැදීම ඇති කල්ලි නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මෙදේ ශාරීරියාගේ බිඳීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥානයේ කුසල විඥානට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහණෙනි, මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු වූ ප්‍රතිපදාවයයි කියන්නේ ලැබුණා. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ තීනමිත් අවස්ථාවේදී මෝහයෙන් ගත තීරණ තමයි අපිට තියෙන්නේ කියලා නේද? ඉතින් අන්න ඒ තමයි ඒ සංස්කාර. ඉතින් ඒ සංස්කාරයන් මගේ කියලා නොගැනීමෙන් තමයි නිව සංඥා නා සංඥායතනට යන්නේ. මතකද අපි වඩුබාසුන් නැගේ කතාවේ පැහැදිලි කළා? අර වඩුබාසුන් නැට ලී කෑලි තුනක් හම්බ වෙනවා, දෙකක් හොඳයි එකක් බුල්ලෝ ගහලා. වාසුන් නැහැ මේසේ හැදුවා. හැදුවට පස්සේ ඒ වාසුන් නැහැට පේනවා ඒ හදපු මේසේ දකුණු පැත්තට ඇවිල්ලා තියෙන අර බුල්ලෝ ගහපු කකුල. කොයි වෙලාවක හරි කඩාගෙන වැටෙන්න පුළුවන්. එතකොට හදපු සංස්කාරේ මගේ කියලා ගන්නේ නැති ප්‍රමාණයට සංඥාවේ අනිත්‍යභාවය දැනීමෙන් තමයි නිව සංඥා නා සංඥායතන වෙනවා කියලා අපි චූල සංඥිත සූත්‍රයේ ඉගෙන ගත්ත වෙලාවෙදි ඉගෙන ගත්තා නේද? එතකොට සංඥාවේ අනිත්‍යභාවය දන්නවා, හදන සංස්කාරය මගේ කියලා ක්ලේම් කරන්නේ නැහැ, මගේ කියලා ගන්නෙ නැති ප්‍රමාණය. ඉතින් ඕක පෙන්වන්න පුළුවන් ওই විඥානීය කියන එක සකස් වෙනකොට ඒක අර බෙල් ෂේප් කර්ව් එක. දැන් බලන්න මෙතන අපි වේදනා බෙල් එක දන්නවනේ, දාන්ටාරේ නේද? ඒකේ මෙහෙම ෂේප් එකක් තියෙනවනේ. ඉතින් ඕකට කියනවා නෝමල් කර්ව් කියලා කියනවා. එතකොට අන්න එහෙම එකක් තමයි මේක දෙන්නේ. කියන්නේ වේදනාව ඉඳන් අපි ඇඳොත්ින් අපිට පේනවා මෙහෙම ගිහිල්ලා චේතනාවට ඇවිල්ලා අන්න බැහැගෙන ගියා කියන්නේ ඉඳන් සක්‍රියට. ආපහු අපිට පෙන්වනවා මේ පරාමාසයේ ඉඳන් විඥානයේ දක්වා මෙහෙම උඩට ගිහිල්ලා පල්ලෙහාට බැහැගෙන යනවා. ධාරාවක් කියන්නේ එහෙම නේද? රැල්ලක් කියන්නේ මුහුද රැල්ල යන්නේ මෙහෙම උඩට වැඩි උනා වැටුණා නේද? ආපහු තව රැල්ලක් ආව, ඒක ප්‍රොපගේට් වෙවි යනවා නේද? ආන් ඒ වාගේ මෙතනින් මෙහෙම මේක යනවා කියන එක තියෙනවා. එතකොට ඉතින් අපි මේ මෙතන මේ පොයින්ට් එක අපි සැලකුවොත් එහෙම මේ ධාරාවේ මේ මොකක් හරි එකක් ආවය පස්සේ අපි හිතමු තමන්ට වේදනාවක් කියන එක ඇති වුණා. ඔබලන්ට මේ පැත්තෙන් බැලුවොත් මේක පහසුයි. ඉතින් වේදනාවක් කියන එක ඇති වුණා. බෙල් ෂේප් කර්ව් එකේ ඔන්න වේදනාවේ හට ගැනීම කර රූපයක් දැක්කා. බල්ලට මස්කට් හම්බ වුණා. ඒ වගේ රූපයක් දැක්ක ගමන් ඔන්න නිකන් ඇඟීමක් කියන එක තියෙනවා නේද? ඊට පස්සේ දැන් බලන්න දැන් මං කිය මං අර කැකිරි මාළුවක් එහෙම කාලා තිනවා කියලා. පොඩි කාලේ කාපු එක බොහොම හොඳයි. දැන් අද මට කැකිරි මාළා කාපුව මං ඇති වෙනා වේදනාව හිතන්නකො මෙන්න ඕනේ මට යන්තම් ඇති වුණා වේදනාව. වේදනාව ඇති වෙච්ච ගමන් අර විඥාන ධාරාව නින්නේ අර පෙර තිබුණා ඔය එකත් ඒ රැල්ලත් එක්කම එනවා. මොකද්ද මට මතක් වෙන්නේ? පොඩි කාලේ කාපු එක කොච්චර හොඳයිද කියලා. මගේ මේ මාන්නේ නේද? පොඩි කාලේක මං මෙතෙන්ට ගේන්නේ අර අම්මා හදලා දීපු එක හොඳයි ආදි වශයෙන් ගේන්නේ මොකද? මගේ මාන්නේ නිසා. අන්න අර බෙල් ෂේප් කර්ව් එකේ මේ ඉහළම පොයින්ට් එක අන්න හැදුවා මාන්නේ විසින්. ඒක තමයි දෙවෙනි රවුමේදී සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට හැදුවා. මෙතන මේ වෙන්නන්නේ මොකද්ද මේ? මේ මාන්නේ හදන්නේ මේ කර්ම විඥානේ මෙන්න මෙයා ඉන්න හින්දානේ. මේ ඉදන් සත්‍යාවේ නිවේශ කාය ග්‍රන්ථෙන් අර අහංකාරයේ අහංකාරات එක්කනේ කියන්නේ මං ඉස්සෙල්ලා කාපු එක මෙහෙමයි. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ බෙස්ට් එක ඕගොල්ලෝ ගේනවා. අපි මේක ඒ කියලා කිව්වනම් මෙතන උඩ පොයින්ට් එක B. ඊට පස්සේ ධාරාව මෙරලා යන පල්ලෙහාට යන එක තමයි පේන්නේ. එතකොට දැන් ඒකත් අපි පොඩ්ඩක් මතක තියාගමු. නිවසඤ්ඤා ආසඤ්ඤායතන ලාභියට තමයි ඕක අඩුම එක්කෙන. ඒ උඩම හදන එක අඩුම එක්කෙන මාන්නේ අඩුම එක්කෙන තමයි මේ පුද්ගලයා. ඉතින් අනිත් අයට ওই බෙල් එක හොඳට තියෙනවා. මේක හොඳට දැන් ඔය දැන් බලන්නකෝ දුප්පත් මිනිස්සෙකුට හොඳට කන්න හම්බෙන්නේ නැති මිනිස්සෙකුට ඒ ආහාර වෙලා දැක්කාම එයාට හිතෙන අද්ද හොඳට කන්න පුළුවන් මෙහෙමයි කියලා නේද? හැමදාම හොඳට කන රජ කෙනෙක් වගේ කෙනෙක් එක ගත්තාම එයාට ඉතින් මේක එපා වෙලා තියෙනවා. ඔය කොයි කෑම ගත්තත් ඉතින් අන්තිමට ජරාවනේ. ඉතින් ගත්තාම මේ රජුරු ගන්නවා කියන අපේ ලක්කට 40ක් විතරත් ආහාර නේද? එතකොට ඉතින් අර අර හිඳන්නට තියෙන සප නැහැ. එතකොට බැලුවා රස ආහාරයත් එක්ක ගන්න බෑනේ. ඉපිගානේ මේව ගොඩක් පිරෙලා නැති කියලා. ඉතින් අයිය වගේ මෙතන මේ ඒ අර මනුස්සයාට ලොකු පීක් එකක් එනවා. නිවසඤ්ඤා ආසඤ්ඤායතන ලාභියට ඒ පීක් එක බොහොම ඒ බී කියන අතර දුර බොහොම අඩුයි. අපි ඒක මතක තියාගෙන අපි ඊළඟ කොටස බලමු. මෙසේ වදාහල කල්ලි ආයස්මත් ආනන්ද ස්ථිරතෙන් භාග්‍යතුන් වහන්සේට මෙසේ කිව්වා. ස්වාමිනි මේ ශාසනයේ මහානතමේ මෙසේ පිළිපන්නේ වන්නේ. ඉතින් මානසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවයේ නොපෝතිනි. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවයේ නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ඛාව ලබයි. ස්වාමිනි මේ මහානතෙන් පිරිනිවේ. ආනන්දේ මේ ඇතන් මහණෙක් පිරිනවම් පාන්නේ. මේ ඇතම් මහණි පිරිනවම් නොපාන්නේ වදාලේ. ස්වාමිනි යම් හේකින් මේ ඇතම් මහණි පිරිනවම් පාන්නේ? මේ ඇතම් මහණි පිරිනවම් නොපාන්නේ ඊට හේතු කවරේ? ප්‍රත්‍ය කවරේ? ආනන්ද මේ ශාසනයේ මහානතම මෙසේ පිළිපන්නේ මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ මාගේ විපාක භවයේ නොපොතේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවයේ නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇද්දේ ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ඛාව ලබා. එත මේ උපේක්ෂාවට මමයි මගේ සතුටුයි. මමයි මගේ කියයි. මමයි මගේ තෘෂ්ණාවෙන් බැසගන්න. ඒ උපේක්ෂාවට සතුට වන්නා වූ මමයි මා ආදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැසගන්නා වූ උපේක්ෂාව විඥානි ඇසුරු කරන ලද්දේ. ඒ දැඩි කොට අල්ලා ගැනීම ආනන්දේ දැඩි කොට අල්ලා ගැනීම සහිත වූ මහානතෙන් පිරිනවන පාන්නේ නොවේ. ස්වාමී දැඩි කොට අල්ලා ගන්නා වූ මහානතෙන් කුමක් දැඩිසේ අල්ලා ගන්න? මෙව සංඥානා සංඥායතනේ වදාලේ. ස්වාමී මේ මහානතෙන් වනාහි දැඩි කොට අල්ලා ගන්නා ලබු ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්දේ මේ මහානතෙන් වනාහි දැඩි කොට අල්ලා ගන්න ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නේ. ආනන්දේ යම් මෙව සංඥානා සංඥායතනයක් වේද මේ වනාහි දැඩි වල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට මෙතන පෙන්වන්නේ මොකද්ද? මේ පුද්ගලයා ඒ ඉහළ ධානයන් කියන එකට යන. ඒ උපේක්ඛාවට ගිහිල්ලා එයා කල්පනා කරනවා මේක මමයේ මගේ කියලා. අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියලා එයා ගන්නවා. අන්න එහෙම ගන්නවා නම් එයා පිරුණව පාන්නේ නැහැ කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඉතින් බලන්න අර අපි ඉස්සෙල්ලා කර්මයේ පෙන්නවා නේද? කර්ම විඥානේ. මෙතන මේ බෙල් ෂේප් කර්ව් එකත් එක්ක පෙන්නු. එයා ඒක හැදුවා බෙස්ට් එක හදලා එයා ඊට පස්සේ ඒක මමයි මගේ කියලා ඒක ගන්න. ඒක ආනන්දහාමුදුරුවෝ දැනගෙන ඉඳලා තියෙනවා නේද? ඒකනේ ආනන්දහාමුදුරුවෝ ඇහුවේ. ඉතින් මේ ශාසනය දෙමිනි ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ විපාක බලය නොපවත්න්නේ. ඒකන මේ නිව සංඥා නා සංඥාද ටාපුුවන් ආනන්දහාමුදුරු කර්මය ගැන කතා කරනවානේ දැන් කරන්න නැත්තන් නොව නවාකර අභිනන්දති අභිවදත අජෝසාය තිට්ට කියලා ගන්නවනම් අර පීක්කෙට අල්ලගත්තනම් එනම් ඉති පිරුවම් පෑමක් කියන එක එක සිද්ධ වෙන්නේ. එති මෙතන පෙන්න්නනවා ඒ දැඩිව අල්ලා ගන්නාව ශ්‍රේෂ්ඨ භවය මොකක්ද නිව සංඥා නා සංඥා ඇතැන. ඉති මේ මනුස්ස ලෝක බෙලක්කායි හිතාගෙන ඉන්නවා මේ මනුස්ස ලෝක තමයි හොඳ මේක කියලා. ඉති ඒගොල්ලෝ ඒකට වරදව වටහාගෙන තියෙන මොකක්ද ඒක හරියට දැන් ඔය ටිකල් ලොකු ලොක්කෙක් ගොල්ෆ් දානවා කියන්නකො නේද? ගොල්ෆ් කියලා සෙල්ලමක් තියෙනවා ලොකු අය නියෝවා සෙල්ලම් කරන්නේ. එතකොට ඒ වගේ ගානකොට ඉතින් ඒ දැන් වනේ තව මිනිස්සු කොහොම හරි බැරි මර ගහතේ ඕකට රිංග ගන්න. රිංගගෙන ගිහිල්ලා ඉතින් අර ලොකු ලොක්කොත් එතන ඉන්නවනේ දැන් ඒගොල්ලොත් එක්ක කතා බහයෙන් කරන්න හම්බ වෙනවා නේ. ඉතින් ඊට පස්සේ කියනවා ආ ඔව් මන් දන්නවා ඒ චෑම්න් අපිත් එක්ක ගොල්ෆ් ගහනවානේ කියලා එහෙම කියනවා නේද? ආන් ඒ වගේ තමයි මේ මිනිස්සු මේ මිනිස්සයා මුස්ස ගන්න දාගත්ත එක ආව. විතරාග විත දෝෂ විත මොහොහෙත බුදුහාමුදුරු බුදුහාමුදුරු මේක ඉපදෙනවා කියලා මිනිස්සු හිතන මේක තමයි ශ්‍රේෂ්ඨ භවය කියලා. බුදුහාමුදුරු මේකට එන්නේ මොකටද? මේ ලෝකෙ බැලන්ස් කරන්න. දැන් බලන්න හිතන්න බුදුහාමුදුරු මෙහි ඉපදුනහම දිවි ලෝකේ ඉන්න දෙවියන්ට බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රාහ්මයන්ට ඒ අයට ඔක්කොටම ඇවිල්ලා බණ අහන්න පුළුවන්. බැරි වෙලා බුදුහාමුදුරු දිවි ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි ඉපදුනා නම් එම් ඔයගලන්ට උඩපයින්ද විතරයි නේද වෙන්නේ? මොකක්වත් කරන්න බෑ. ඒක සඳහා තමයි මේක බැලන්ස් කරන්නේ. මේ මිනිස්සු මේක වරදවා වටහා ගන්න. එතකොට ඒක තමයි වරදවා වටහා ගැනීම කියන්නේ. ඊළඟට පෙන්නනවා ආනන්දේ මේ ශාසනීය මහානතම මෙසේ පිළිපන්නේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකළේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? එතෙ මේ උපේක්ෂාවට මමයි මගේ සතුට නොවේ. මමයි මගේ නොකියයි. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටි. ඒ උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමයි මගේ නොකියන්නා වූ ඒ බැසගෙන නොසිටින්නා වූගේ ඒ අසුරු කලාව විඥානෙ නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දය දැඩි වල්ලා ගැනීම නැත්තා වූ පිරුණෝම් පාන්නේ කියලා වදාළ. ඒ කියන්නේ නාබිනන්දති නාබිවජති නාජෝ සායතිත්‍ති කියලා ගන්නවනම් ඒ කියන්නේ සුඛියට අර සංස්කාරවලට නිත්‍යයි කියලා අගයක් එහෙම දෙන්නේ නැත්තම් ආන්නේ පුද්ගලයා ඒ පිරුණම් පානවා කියලා. මේ ඔක්කොම සංස්කාරනේ. අපි කාම සංඥාවල ඉඳන් ගත්තාම අන්තිමට ගිහිලා නේව සංඥා නා සංඥායතක දක්වත් ඔක්කොම මේවා සංස්කාර. එතකොට මේ සංස්කාර නිත්‍යයි කියලා අගයක් දෙන්නේ නැහැ. එහෙම නැත්තම් එහෙම කරනවා නම් නාබිනන්දති නාබිවදති නාජෝ සායතිත්‍ති කියන එක වෙනවා. ඒ අනුව තමයි මේ නිර්වාණයට යන්නේ. ආනන්දහාමුදුරුවෝ පවසන ස්වාමිනී ආශ්චර්ය ස්වාමිනී අද්භූතයේ ස්වාමිනී ඒ සමාපත්තියේ ඇසුරු කොට භාග්‍යතුන් වහන්සේ විසින් ඕගයන්ගේ ඊතර කිරීම වදාරන ලදී. ස්වාමිනී ආර්ය වූ විමුක්ෂය කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියෝ පරලෝ යම් කාමියෝ තෙද්ද මෙලෝ යම් කාම සංඥාවෝ තෙද්ද පරලෝ යම් කාම සංඥාවෝ තෙද්ද මෙලෝ යම් රූපයෝ තෙද්ද පරලෝ යම් රූපයෝ තෙද්ද මෙලෝ යම් රූප සංඥාවෝද පරලෝ යම් රූප සංඥාවෝද යම් කම්පානෝන ධ්‍යාන සංඥාවෝද යම් ආකින්චනායතන සංඥාවෝද මේ නිව සංඥා නා සංඥායතන සංඥාවෝද මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරෙන් දැඩිසේ අල්වා ගැනීමක් නැතු චිත්තයාගේ යම් විදීමක් වේද ඒ අමෘතේ නම් වේ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සක්කාය ඕන් බොඩි කියලා කියනවා. ඒ කියන්නේ මේ ඔක්කොම රූප වේදනා සංඥා සංස්කාර විඥාන තියෙනකොට ඒ බොඩි එකක්. දැන් මෙතන බොඩි එකට බුදුහාමුදුරු පෙන්නේ මොකක්ද? මේ ඔක්කොම අපි මේ දක්වා කතා කරපු පරලෝක කාම සංඥා ඔය විදිහට ගිහිල්ලා ඒ ධාන සංඥා ආකින්චන ආයත නිව සංඥා නා සංඥා. දැන් මේ ඔක්කොම සක්කාය ඕන් බොඩි කියනවා. ඉතින් මේක ලස්සන්ට පෙන්වන්න පුළුවන්. අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ අපි කතා කරා නේද 1A 1B 1C කියලා මේ පැත්තට යනවා 2A 2B 2C කියලා නේද? එතකොට ඔයගලන්ට පේනවද එහෙනම් මේ විඥාන ධාරාව මේ පල්ලෙයා ඉඳන් පටන් අරගෙන අපේ අහංකාර කතාව නිසා අම්කේ මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලලා මේ රූපයන් ස්පර්ශ කරලා ආපෝ විඥානය අපි සකස් කරනවා කියන එක තියෙනවා. එතකොට මේක එහෙනම් මේ වටේට රවුමට යනවා නේද? ධාරාව වශයෙන් මේ පැත්තේ යන. අර කාම සංඥා හිම තියෙන්නේ මේ පැත්තේ නේද? මතකද? අපි පෙන්වන ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ කාම සංඥාව දකුණු අත පැත්තේ තියෙන උද්දච්චය කියන එක. මේක හරියට නිකන් අර ජග් ගහගෙන ආව වාගේ. මෙතනින් මේ ස්පර්ශ කරලා එක ජග් එකක් ගන්නවා. මේ 1A වලට මෙතනින් ගන්නවා නේද? ඊට පස්සේ මේ නාම රූප වලින් සංඥා විඳන් චේතනාවට ජග් එකක්. මේ සපෝට් කර කර යන්නේ. පේනවද? මේ අන්තිමට මේ මාන්නේ මෙතන මේ පැත්තට. ওই විදිහට තමයි මේක රවුමට යන්නේ. මේක මෙහෙම රවුමට යනකොට හිතන්න බලන්න මේ චේතනාව ළඟින් බටයක් වාගේ එකක් තියෙනවා පල්ලෙහාට. එතනින් උරනවා නේ. එතනින් උරලා ඔය අහණුයි මවුනේ මෙන්න මේ යට තමයි හැංගිලා ඉන්නේ. ඒ කියන්නේ දැන් ওই බ්ලොටින් පේපර් එකකට මොන හරි තීන්ත ටිකක් එහෙම ඉරුවට තීන්ත ටික ගිය තැනක ඕගලන්ට හොයා ගන්න පුළුවන්. බෑ නේ. මේක ගියා කියන එක තමයි. ඒ වගේ තමයි සිංක් එකට ඕගොල්ලෝ වතුර දානෝ වතුර ටික යනවා. කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ නේද? අර බටයක් තියෙනවා. ඉතින් බටේ යනවා. ඒක ඇරලා බලුවොත් තමයි ඒක වෙන්නේ. නිකම් පිටු බලන කෙනෙකුට පොඩි ළමයෙක් දැක්කම උඩින් දැම්මම යටට යනවා. ඒක විතරයි. ආන් ඒ වගේ තමයි මේකේ මේ විඥාන ධාරාව මෙහෙම කරකෝලා මේකේ මොකද වෙන්නේ? මේ පොඩ පොඩ උරලා මේ අහංකාරයට මමංකාරයට තමයි ඇතුලේ තමයි ගිහිල්ලා ඒවා හැංග වෙනවා. ඒක සංගවිලා ඉතින් ආපහු අපේ මේ සංසාරේ යවනවා කියන එක මේ විදිහට ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි පෙන්වන්නේ මේ සක්කාය බුදුහාමුදුරු පෙන්වන මේ ඔක්කොම ටික අරගෙන. මේක තමයි මේ සක්කාය. ඉතින් ඒකේ මිදීමක් තියෙනවා. ඒක අමෘතයයි කියලා. ආනන්දේ මෙසේව නායි මා විසින් කම්පා නොවන ධානය සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. ආකීචඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. ඒ සමාධිය ඇසුරු කොට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරන ලදී. ආර්ය විමුක්තිය දේශනා කරන ලදී. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති අනුකම්පා ඇත්තා ශාස්ත්‍ර විසින් අනුකම්පා උපදවා කටයුතු යමක් වේද මා විසින් මේ තොකට කරන ලදී. ආනන්දය මේ වෘක්ෂ මූල වේ, මේ ශුන්‍යාගාර වේ. ආනන්දය ධ්‍යාන කරව, සමාධි උපදව, ප්‍රමාද නොව, පසු පසු දෙවිලි නොව මේ තොකට අපගේ අනුශාසනාවයි කියලා වදාළා. භාග්‍යතුන් වහන්සේ මේක වදාළ සතුටු සිත් ඇති ආනන්ද හාමුදුරු භාග්‍යතුන් වහන්සේගේ වචන සතුටින් පිළිගත්තා කියලා කියනවා. එතකොට කොහොමද අපි මේකේ භාවනාව කරන්නේ? ඉතින් මේක භාවනා කරන්න ඕගොල්ලන්ට මේ බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍රයේ හැටියටම බලන්න. මුලින් කල්පනා කළා මේ කාමයෝ කිනේවා තියෙන. කාම සංඥාව තියෙන. ධිට්ඨ ධම්මිකයි සම්පරායිකයි. මේ දෙකම මායාගේ ඒ කොටුවට එකට අයිති වෙනවා. මායාට යටත් වෙනවා නේද? එතකොට එහෙනම් තේරුම් ගත්තා මම ඉන්නේ මේ මායාගේ කුකුල් කොටුව ඇතුලේ. එතකොට කල්පනා කරනවා මම මේ මායාගේ කුකුල් කොටුවෙන් මම එළියට පැන ගන්න. අර වාක්‍ය හොඳට ගත්තා නම් හරි. මොකද වාක්‍ය අනිච්චා භික්ඛවේ කාම අනිත්‍යයි තුච්චයි තුච්ච දෙයක් මොසා මොස ධම්ම. අපි දන්නවා ඒක අනිත් පැත්තේ යම් සච්චං මොස ධම්ම නිබ්බාන නේද? මොසා මොස ධම්ම මයා කතමේතම් මායාවකින් කරන ලද්දක් වැඩි බාලලාපන බාලයාගේ වචනයකින් සිදුවක් කියලා. අන්න ඒක කල්පනා කරලා මම මේ කුකුල් කොටුව ඇතුලේ ඉන්නේ. මම මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්නවා. අර අභිමුඛය කියන වචනේ එළියට පැන ගන්නවා. කොහොමද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම භාවිතා කරලා හොඳ අදිෂ්ඨානයක් ගන්නවා. gedara goda ප්‍රශ්න දෙන කොට ඔයගොල්ලෝ හිතනවා නේද මොකක් හරි විසඳුමක් මම කරනවා කියලා. ආන් ඒ වගේ මේ මම මේක ඇතුළට වෙලා ඉන්නේ. මම මේකට යට වෙලා ඉන්නේ. මම එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨාන් කරගෙන පස්සේ ඔයගලන්ට පුළුවන් වෙනවා එතනින් එහාට යන්න. ඒක තමයි පළවෙනියට තියෙන්නේ භාවනාව. හොඳ දැඩි අදිෂ්ඨානයක් ගන්නවා. කුකුල් කොටුවෙන් එළියට පයින්නවා කියලා. ඊළඟට දෙවෙනි කාරණාවට මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මොකක්ද? මේකේ පෙන්නනවා මේ මෙන්න මේ ඩයග්‍රෑම් එකත් එක්ක ලස්සනට පේන්නේ නේද? අන්තිමට පෙන්නනවා මේ කාමයේ කාම සංඥාවයි කියන ඒවා ඇති වෙලා තියෙන්නේ මොකද්ද? මේ දිට්ඨි අනුසේ රේඛාව දික් කරාම ආවේ කබලින්කාර ආහාර ගන්න නැංගිල දික් කළකව මෙන්න මෙයා තමයි ප්‍රශ්නේ. රූපය. මෙයා කවුද? ධාතු. ධාතු වශයෙන් තමන් කල්පනා කරනවා. ධාතු වශයෙන් කල්පනා යා පේනවා රූපය නොවන්නේ නම් කාමයේ කාම සංඥාවක් නැහැ කියන එක. ඒක තමයි දෙවෙනි භාවනාවට එන්නේ. ඉතින් ධාතු මනසිකාරය වල කරලා තියෙනවා නේද? ඊළඟට තුන්වෙනි භාවනාවට තියෙන මොකද්ද? දැන් ඉතින් අර වේදනාවන් තියෙනවා. දැන් ධාතු මනසිකාරය කරලා ආකාස සංඥායිත හරි ගියා නම් ඒකේ වේදනාවන් තියෙනවා. ඉතින් කාරණා අටකින්ම පෙන්වනවා කාමයේ කාම සංඥායි රූපේ රූප සංඥායි දිට්ඨතම් සම්පරායිකයි කියලා ගත්තාම කාරණා 8යි. මෙතින් මේකේ මේක අනිත්‍යයි. මේක නිසා අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. ඒවනම් සමාධි භාවනා සූත්‍රය කරපු විදිහට නාබිනන්දති නාවිවදති නාජෝසාය තිට්ඨති කියලා අර වේදනාව සම්බන්ධයෙන් ආකාස සංඥායතන වේදනාවට නාබිනන්දති නාබවදති නාජෝසාය තිට්ඨති කියලා ගත්තා නම් තමන්ට විඤ්ඤාණං ඡායතනෙ කියන එකට තමන් එනවා. ඊළඟට භාවනාව දිවෙන්නේ මොකද්ද? ඒකද පෙන්නනවා අර හත් වෙනි ධානයට යන්නා වූ එක. එතෙන්දී පෙන්නවා අර කම්පාන වුණ ධාන සංඥා. ඒ සියලු සංඥාවෝ ඉතිරි නොවී නිරුද්ධ වෙනවා නම් ඒ ආකිඤ්ඤා ආකිඤ්චණ්ණායතන සමාධියක් වේද අන්නේක ශාන්තයි. ඒතං සන්තං ඒතං පනීතං කියලා. ඒ කියන්නේ අර වේදනාව ස්පර්ශ වෙමින් තිබෙනා වූ ඒ සංඥාවගේ නිරෝධ වීම නේද? වේදනාව ගැන සංඥා මනසිකාරය නැතිවීම. මොකද දිනන්න බැරි ගේම් එකක්. වේදනාව සම්බන්ධයෙන් මම පළවෙනි ධ්‍යානය කෑමක් කාලා කිව්වම තව කෙනෙක් කියන ඕවාගේ නෙවෙයි මං කන කෑම හොඳයි කියලා. ඊළඟට ඒක පැත්තකට දාලා ධ්‍යානෙට ගියාම කියනවා අයියෝ පළවෙනි ධ්‍යානය වගේ නෙවෙයි දෙවෙනි ධ්‍යානය. ඉතින් හයවෙනි ධ්‍යානෙටත් ගිහලා එනම් පේනවා මේක කවදාවත් දිනන්න බෑ. එහෙනම් ඒකේ Nirodhe තමයි හොඳ කියලා. ඒ කියන්නේ competition එක සාරම්භයේ කියන එකේ නැතිවීම. එතකොට ඒක නැතිවීමෙන් අපි යනවායි කියලා ඒ ආකින්චන්න ආයතන. අන්න ඒ අවස්ථාවේ තමයි අපි කිව්වේ භාවනාව බොහොම තදින් අපි කරනවා කියලා. මෙන්න මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පටන් අරගෙන අර භවයේ භෝගයේ භෝකාරේ ආංකාරස පදට්ටාන ආංකාරය නිසා, ඒ කියන්නේ ස්ත්‍රීලිංග පුරුෂලිංග නිසා අපිට ඇතිවෙන්නා වූ මමංකාරය කියන එක ඊට පස්සේ අපි පස්සේනි ස්ලයිඩ් එකට ආවා. පස්සේනි ස්ලයිඩ් එකට ඇවිල්ලා මොකද්ද මෙතන කල්පනා කරන්න? මේ උඩ තියෙන නම් මේ යට තියෙන එකේ කතාව නේද? පානාතිපාතේ ද්වේෂය, ද්වේෂය නිසා පානාතිපාතේ නේද? අදත්තාදානේ ලෝභි, ලෝභය නිසා අදත්තාදාන. කාමයේ වරදවා හැසිරීම නිසා මෝහය කියන එක. එතකොට මේ පැත්තේ මේක මේ ඩයග්‍රෑම් එක හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරලා කල්පනා කරනවා. මතකද අපි කිව්වා අර පෙර මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ අරූප ධානයක් හරි මං අල්ලගෙන හිටියා නම් අර ඕකාරේ නේද? පෙර මෝහය නිසා නේද කරන්නේ? එතකොට එතන ඒ පළවෙනි වාක්‍ය අපි බලමු. ඊළඟට දෙවෙනි වාක්‍යයට අපි මෙනෙහි කරගන්නවා. ඒක ඔයගොල්ලෝ සිංහල ලියාගත්තා නේද? දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානි. ඕකනේ මං කරන්නේ. දැන් අවිද්‍යාව මම රස්සාවක් කරලා අදත්තාදානි කරගෙන ජීවත් වෙලා ඉන්නවා කියලා මම හිතන්නේ. රහතන් වහන්සේලා ඒක හොඳ නැtei කියලා ඒවෙන් අයින් වෙලා නේද? පින්දපාතේ වැඩලා ඒ රහතන් වහන්සේලා මේ ජීවත් වෙන්නේ අන්තිමට ගත්තාම. ඒකට අපි මේ විදිහට ඉන්නවා කියලා හිතනවා. ඊළඟට ගත්තාම කාමයේ වර්ධවා හැසිරීම, කාම සංඥාව එහි ඇලීම, අභිනිවේෂය. අන්න ඒ වාක්‍ය තුන හොඳට සිහි කරනවා. ඒ වාක්‍ය තුන හොඳට සිහි කරලා ඉවර වෙලා එතකොට මුළු ධර්මයම එනවා. ඊට පස්සේ කල්පනා කරනවා මෙන්න මේ තුන් ධර්මයන් නිසා අභිනිවේෂයයි අවිද්‍යාවයි මෝහයයි නිසා මෙන්න මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉදං සච්චාභිනිවේෂ කාය ග්‍රන්ථයේ ඇතුළට හැදෙනවා කියන එක තමන් කල්පනා කරනවා. එතකොට ඒක වෙන්නේ ප්‍රසන් මූමන්ට් එකේ. මොකක්වත් හිතන්නේ නැහැ. අතීතේ එකක් නෙමෙයි, අනාගතේ එකක් නෙමෙයි, මේ මොහොතේදී ප්‍රසන් මූමන්ට් එකේ මාස්කට් නිකන් සුවඳ ආපු ගම වැඩේ ඉවරයි. මේක ඇදුනා මේ පැත්තට සුබයි. මිනිස්සේ දැක්ක ගම හොඳයි. ඒ මනුස්සයාගේ හුලම් පාරවත් ඇඟට වැදුන්නේ නැහැ. එක පාරටම අපි හිතනවා. ඒ කියන්නේ මේ බොක්කට මොකක්වත් හම්බෝනේ නැහැ. නැතුවයි මේ කතා කරන්නේ. එතකොට අන්න මේක තමයි හොඳට කල්පනා කරන්න ඕනේ. මේක සිද්ධ වෙන්නේ කොහොමද? විඥාන ආහාර පාර හොඳට මෙනෙහි කරලා බලන්න. විඥාන ආහාර පාරේ තියෙන කාරණානේ මේ ලකුණු වෙලා තියෙන්නේ. මේ තුන්වෙනි පාර නේද? මේ හතරවෙනි පාර නේද මේ තියෙන්නේ? ඒකේ කාරණා තුනයි ලකුණු කරලා තියෙන්නේ. එතකොට අර අවිද්‍යාව යෝගී කියන එක එහෙම අවිද්‍යාව කියන එක අවිද්‍යාව යෝගී කියලා ගන්නකොට එතකොට ඒකෙන් අපිට තවන්ට පේනවා මේ අදත්තාදානියත් එක්ක මේක කරගෙන මගේ ලෝභය නිසා මේක මෙහාට ඇදෙනවා. ඊළඟට ගත්තා මෝහය නිසා වෙන එක අර ලොකුවට ගන්න මෝහජ පරිලාහයේදී අපි කියන්නේ නේද ලොකු බෙල්ට් එකක් තියෙනවා. ආන්න ඒ වගේ මේ පැත්තෙන් ඔක්කොම දාලා රූපේ ඉඳන් ඔක්කොම ටික නමවත් දාලා ඇද්දා වාගේ ඇද්දොත් මොකද වෙන්නේ? නිකන් හිතන්නකො මේ සරලව තේරුම් ගන්න එක්කෙනෙකුට කඹයක් දානවා කියලා හිතන්න. මේ මෝහේ ඉඳන් පරාමාසය කියන එකට හරහා කඹයක් දාලා මේ අවිද්‍යාව කියන තැන පුලියක් තියෙනවා. ඒ පුලිය ඉඳන් දැන් පල්ලෙහා මෝහේ ඉන්න තැන ඉඳන් මෙයා අදිනවා. මොකද වෙන්නේ? අදින්න අදින්න මේ දෙක ලං වෙනවා නේද? ඒක ලං වෙනවා කියන්නේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් සත්‍යාපදීස කාය ග්‍රන්ථයේ ඇතුළට යනවා. අර ලොකු බෙල්ට් එක ඇකිලුණා කියලා හිතන්න. එතකොට මේක ඇදෙනවා. අභිනිවේෂ නම් ඉතින් මොකක් පැහැදිලිව පේනවනේ. සංස්කාරයෙන් වලට ඇලිලා ඉතින් ඒක මුසාවාදයෙන් මේක ඇතුළට යනවා. අන්න ඒක තමයි හොඳට තේරුම් ගන්න ඕන. මේ ඉදන් පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සච්චයට ඇදෙනවා මෙන්න මේ අවස්ථාවේදී කියන එක. ඊළඟට ඒක ප්‍රසන්න මොමන්ට් එකේදී සිද්ධ වෙන එක. දැන් ඕක ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඉදන් සච්චයෙන් අනුමත කරලා ස්ටෑම්ප් එක එහෙම ගහලා ආපහු පරාමාසයට යවනවා. ඒක අර අහණුයි මෞනේ දෙන්නා එකට ඉන්න අවස්ථාව මේක. මේ අවස්ථාවේදී ගත්තා. එතකොට මේක එකක් දකුණේ ඉඳන් වමට පරාමාසයේ ඉඳන් ඉදන් සච්චයට යනවා. ඉදන් සච්චයට ආපහු එක ආපහු පරාමාසයට යනවා. ඔන්න ඔබ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔක තේරුම් ගන්නවා කියන්නේ හරි වටිනා වූ වැදගත් වූ ධර්මයක්. ඊළඟට තුන්වෙනි ආකින්චනායතයට යන්න දෙවෙනි කාරණේ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අර අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනා දර තමන්ගේ ඵල කිත්තියක් නැම්ුණා නම් ඒක පාරකම ඒක සිද්ධ වෙනවා. එතෙන්දී හත්වෙනි ධානිය කියන එක ආකින්චනායතය. ඊළඟට තුන්වෙනි කාරණේට බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ආකින්චනායතනය යන සමාධියට යන ප්‍රතිපදාව කියලා. ඉතින් ඒකෙදි අපි මතක අපි කතා කළා ටීකප් එකේ කතාව. මතකයිනේ නේද? මෙතනින් වන්නේ සංඥා වේදන රූපේ ඉඳන් සංඥාවට ආව වන්නේ මේ පැත්තෙන් සංස්කාරේ ඉඳන් ශෝකයට ආව. ඊට පස්සේ පරිදේවි ඉඳන් ශෝකයට. ඊළඟට ශෝකේ ඉඳන් මේ පැත්තෙන් දෝමනස්සයට යනවා සංඥාව ඉඳන් චේතනාවට. චේතනාවෙන්ද විඥානේ ටීකප් එකේ හැන්ඩල් එක හැදෙනකොට මේ පැත්තෙන් දුක්ඛය දක්වා ඇවිල්ලා දුක්ඛේ පැත්තේ තියෙන ජාතිය නේද? අන්න තමන් එකක් හදාගත්තා. ඒ කියන්නේ මැරෙනකොට විඥානේ මේන් එකක් හැදුවයි කියන එක නේද? එතකොට විඥානේ එනම් මැරලක් නැහැ. දැන් එතකොට අපිට පේනවා මෙන්න මේ චේතනාව කියන එක අපි හොඳට විමසලා බලමු. කොහොමද? අර්ථ දැක්කේ. කාමේසු සංනිත්තෝ විහෙරති අජෝ සංඥා අයං චේතනා කියලා. එතකොට ඒ අජෝ සංඥා කියලා කියන්නේ අල්ලගෙන ඉන්නේ මොකද්ද? භවය. භවය තමයි අපි අල්ලගෙන ඉන්නේ. ඊළඟට අපි කිව්වා භාවිතා කරනවා කියලා. වැඩි දියුණු කරන මොනවද? රූපාගය, වේදනාගය, චේතනාගය. මතක තියාගන්න මෙන්න මේ තුන. මේ තුන තමයි වැඩි දියුණු කරන්නේ. රූප, වේදනා, චේතනා. මම මෙහෙම කාලා ඉන්නවා හොඳ රස්තාවක් කරගෙන ඉන්නවා ඕවනේ කියන්නේ. එතකොට මට හොඳ වේදනාවක් හම්බ වෙනවා, හොඳ රූපයක් ඇති වෙනවා. සංඥාව නෙමෙයි, රූප, වේදනා, චේතනා. අන්න ටී කප් එක. මේ ටී කප් එකේ දැන් හැන්ඩල් එක හැදෙන්න යනවා. මේ ටී කප් එකේ හැන්ඩල් එක හදන්නේ මොකෙන්ද? ඊළඟට කල්පනා කරනවා තුන්වෙනි පළවෙනිට කිව්ව එක චේතනාව අර්ථය සංයුක්තයි කිව්වා. මොනවත් එක්කද කනෙක්ටඩ් වෙලා තියෙන්නේ? රූප, වේදනා, සංඥා. මේ සංඥාව ගැන බලනවා ටී කප් එක ඇතුලේ තියෙන මොකද්ද? සංඥාව. මොන සංඥාවක්ද? පොහු සංඥාවක් නේද? මහාම මුසාවක් තියෙනවා. සුබයි කිව්වා එක මුසාවක්, නිත්‍යයි කිව්වා තව මුසාවක්. සුබේට නිත්‍යයි කියලා එක්කව කරලා මේ පැත්තෙන් කාමරාගංශය හරහා සුඛයි කිව්වා තව මුසාවක්. මේක ඇතුලේ ඇති දෙයක් ඇත්තේ නෑ. මේ බොරු එකෙන් තමයි මම මේ විඥානීය කියන හැන්ඩල් එක මෙතනින් හදාගන්නේ. අන්න ඒක දැක්ක ගම මේක ඇතුලේ හිස් කියන එක. දැන් අන්න තමන්ට පේනවා අර තුච්ච කිස්සේ කියලා කිව්වනේ, තුච්ච කියලා නේද? කිසු දෙයක් කියලා කිව්වා. ඉතින් අන්න ඒ වාගේ තමන්ට ඒක පේනවා මේකේ gati උත්තක් නැහැයි කියලා. අන්න ඒ අවස්ථාවේ තමන්ගේ සිත නතර වෙනවා. ඒ නතර වුණොත් නතර වෙච්ච විදිහට හිතන්න. ඉන්න ආපහු වෙන ධර්මයක් හොයන්න යන්න ඕනේ නැහැ. නතර වුණා නම් එච්චරයි. ඊළඟට භාවනාවට වෙන්නේ නිව සංඥා නා සංඥායතනයකට අර සංඥාවේ අනිත්‍යභාවය දැකීමේ නිව සංඥා නා සංඥායතන කොයි ප්‍රමාණයටද අර හදන්නා වූ සංස්කාරයේ මගේ නොවන ප්‍රමාණයට. එතකොට දැන් හදන්න පුළුවන් ඒවා ඔක්කොම අපි කතා කළා නේද? ඊට පස්සේ අපි පෙන්වුවා අර බෙල් ෂේප් කර්ව් එකේ අර පීක් එක තමන්ගේ බෙස්ට් එක තමන් ගේනවා කියලා කලින් කාපු එක කොච්චර හොඳද කියලා මාන්නෙන් අටවන එක. ඊට පස්සේ ඇති ආනන්ද හමුදුරු වහන ඒ කර්ම විඥානේ මේ අතීතේ එකක් හැදුවා. ඒකට ඇලිලාද ඇලුනොත් මොකද වෙන්නේ? ආදි වශයෙන් බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්න කරලා ඉතින් බුදුහාමුදුරුවෝ කවුරු හරි කෙනෙක් අභිනන්දනා කරනවා නම් ඒ පුද්ගලයා විරුණම් පාන්නේ නැහැ. අභිනාභිනන්දති නාභිවදති නාජෝසායතිත්‍ති කියලා ගන්නවා නම් විරුණම් පානවා කියලා. ඉතින් අන්තිමට බුදුහාමුදුරුවෝ පෙන්වනවා ඒ අමෘතය කියන එක මේ අපි පෙන්වන්නේ මේකේ අර ධාරාව වශයෙන් ගමන් කරලා මේ බ්ලොටින් පේපර් එකකින් වාගේ මේකේ ඇතුළට මේ චේතනාව ළඟින් පල්ලෙහාට බහිනවා. එතකොට මෙතන මේ සක්කාය කියලා කිව්වා. එතකොට මේ රූප සංඥා ඔක්කොම මේව සක්කාය. මේකේ මේ ඉතුරු වෙන්නේ නැතුව නැති වෙලා යනවා නම් ඒ සක්කායික ඒ නිරෝධය කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඒ සක්කාය දැරිසි අල්වා ගැනීමක් නැතුව චිත්තයගේ මිදීමක් වෙනවා, දෙයට අමෘතය වෙනවා කියලා. එතකොට මේ විදිහට තමන් කුරුදු විදිහට භාවනා කරගෙන යන. ඉතින් ඔයගොල්ලන්ගේ දන්නා වූ භාවනා ඉස්සෙල්ලා අරගෙන පැන ගන්නවා කියලා හිතන්නේ. කුකුල් කොටුවෙන් පැන ගන්න. ඊට පස්සේ ඉතින් ධාතු මනසිකාරය නේද? ඊට පස්සේ අර අපි කිව්වා විශේෂම කළ යුතු භාවනාව. ඉතින් අර අනාස්සෝ චිත්තය වන 1A1B1C ඒක හොඳට බලාගෙන ආවනම් පීකප් එක ඇතුලේ මුකුත් නැහැ කිව්වනම් අනාස්සෝ චිත්තය. එහෙමනම් අපි මිනිත්තු 10ක් විතර අරගෙන මේ මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා